దోదాత్స సూత్రేని ఇవరకది దోదాత్స కుటమి බාලාවතාරේ නම් ඉතින් ඒ ටික විතරයි කියන්නේ නේද? මෙතන ඉතින් චකාරයෙන් ව්‍යංජනයක් පිටිපස්සෙන් තියෙද්දි දෝදස්සිත කියන සූත්‍රයෙන් අපි කතා කළේ මොකද්ද? වෙන්නේ මොකද්ද? මහ ප්‍රාණ දයන්නක් වෙනුවට අල්ප ප්‍රාණ දයන්නක් කියන එතන අර්ථය විදියට ඉන්න ඕන නැත්නම් මහ ප්‍රාණ දයන්නක්. මේක හේතුවක් තියෙනවා. ඒ ඉතින් දැන් අල්ප ප්‍රාණ දයන්නක් තියෙද්දි මේ මහ ප්‍රාණ එකක් එන්න ඕන කියලා කියන්නේ කොහොමද? ඉතින් පද වෙන් කරද්දි බුද්ධ දේශනාව එතන මේ උදාහරණයක් තියෙනවා. ඒක මිදාහං භික්කවේ සමයන් උරු වේලායන් විහෙරති. විහෙරාමි. ඒකට ওই විදියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු තැන් ගොඩක් තියෙනවා. ඒක තැනක් නෙවෙයි. ඒකට එතන ඒ වාක්‍ය තියෙන්නේ ඒක මිදාහං මේ විදිහට තියෙන්නේ අල්ප ප්‍රාණ දයන්නක් එක්ක. ඒතර මේක අර්ථ කියද්දි ඒකේ අට කතාවේ ඔකට අර්ථ කියන්නේ ඒකං ඉද අහං. තව ඉස්සරහට තියෙනවා අහං භික්කවේ සමයං කියලා. ඒතර ඒකේ වචන වෙන් කරගද්දි අපි අර්ථ කියන්න ඕන අහං තර සමයම් පදෙත් කියලා වෙරි තියෙනවා. ඒකං සමයම් මම මෙහිලා එක් සමයෙක්හි කියලා ඒක තේරුම්. අහං කියන්නේ එතකොට මම කියන අර්ථය. ඉද කියන්නේ මෙහි කියන අර්ථය. මෙහි ඒකං සමයම් එක් සමයක එක් කාලයක කියන එකයි අර්ථය. තොර දැන් මේ විදිහට මේ වෙන් කරලා තියෙන නිසා තමයි අපි දැන් මේකේ මේ සූත්‍රයෙන් ගන්නේ. දැන් මෙතන අර්ථ කියද්දි අල්ප ප්‍රාණ දයන්නක් තිබුණොත් එහෙම ඒකේ අර්ථයක් එන්නේ නැහැ. එහෙම පදයක් දාලා මෙතෙන් අර්ථය ගන්න බෑ. ඒ නිසා තමයි මේ අල්ප ප්‍රාණව තිබුණාට මෙතන මහ ප්‍රාණ දයන්නක් තමයි එන්න ඕන මේක පද වෙන් කරාම. ඒතොර දැන් මේ මහ ප්‍රාණ දයන්න තිබෙක කොහොමද මෙහෙම අල්ප ප්‍රාණව තිබ්බේ ලියාගෙන යද්දි වැරදිලා දැන් ওই ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ නිසා තමයි මෙන්න මේ ව්‍යාකරණ සූත්‍රය ගන්නේ. හැදිරියනේ. ඒතර මේ සූත්‍රය නිසා තමයි මහ ප්‍රාණ දයන්නව තිබ්බේ කල්ප ප්‍රාණ දයන්න උනේ. මේ වගේ තැන්වල. හැදිමි. ඉදානි කියද්දි කොහොමද? මේ ඒක වෙනම වචනයක් නේ ඉදානි
කියද්දි.
ඒක කාලාර්ථ නිපාතය. ඉදානිමයි ඒක. ඒතර මෙතන මේ වගේ එක තැනක්. ඒතර මෙන්න මේ වගේ තැන්වල මේ මහ ප්‍රාණ දයන්න වෙනුවට අල්ප ප්‍රාණ දයන්න ලියුනේ මෙන්න මේ අපි කලින් කතා කරපු දෝදස්සච සූත්‍රයෙන්. දොටේකේ චකාරින් තවත් යෙදීම් ගොඩක් වෙනමයි කියලා දැන් බලවතරිනම් ලොකු විස්තරයක් කියවෙන්නේ නැහැ. හැබැයි රූප සිද්ධියේදී 얘ගෙන ලොකු විස්තරයක් කියවෙනවා. අපි දැන් මේ මෙතන ඒ ඔක්කොම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් කෙටියෙන් මතක තියාගන්න ඕන එච බලින් තවත් ඒ වගේ ආදේශ වෙන අකුර වලට තවත් අකුරු වෙනවා. ඉතින් ටිකක් පෙන්නනවා. ලෝ රස්ස රකාරයට ලකාරයක්. එතකොට පරිපන්නෝ කියන එක පලිපන්නෝ අනේ විදිහට පද හැදෙනවා. එතකොට තකාරයට ඨකාරයක් ටෝ තස්ස කියලා. ඒකෙන් තමයි දුක්ඛත කියන වචනේ දුක්කට උනේ. දැන් දුක්කට කියන වචනේ තේරුම දු එකතු කිරීම කත කියන එක තමයි වචනේ. දුකත කත කියන එකේ තේරුම කරනා ලද කළ කියන එකයි. දු කියන එකේ අර්ථය මෙතන දුට්ටු කතං නොමනාව කළ වැරදියට කළ කියන එකයි අර්ථය දුකත කියන එක. මේ තයන්නට මේකට උට මේ තයන්න වෙනුවට දැන් මේ කියපු සූත්‍රයෙන් දෝදස්සච සූත්‍රයෙන් තයන්නක් ගන්නවා. තොර දුකට මේ කයන්න දිත්ත කරනවා. කයන්න දෙගුණයක් කරනවා පරදේ භව තානි සූත්‍රයෙන්. තොර දුක්කට වෙනවා. දු කට උනේක දුක්කට වෙනවා. මොන විදිහේ යෙදින් ටිකක් ඉදින් කියවෙනවා. ඒවා අපි පස්සේ කතා කරමු නේද? තොර තයන්නට කයන්නකුත් යෙදෙනවා. නියකෝ කියන වගේ තැන්වල ජයන්නට යකාරයක් තව ප්‍රසිද්ධ යෙදීමක් තියෙනවා. බෝ වස්ස ඒකත් මතක තියාගන්න. මේ සූත්‍රයෙන්ම තමයි වයන්නට වයන්නක් වෙනුවට බයන්නක් ගන්න. වයන්න වෙනුවට බයන්න. ඒකෙන් තමයි ව්‍යාකරණ කියන එක ව්‍යාකරණ කියලත් කියන්නේ. ඒ ව්‍යාකරණ කියන වචනෙටම සමානයි ව්‍යාකරණ. එතකොට ව්‍යංජන කියන වචනෙට සමානයි ව්‍යංජන. එතකොට මේ දෙවිදීම පද බුද්ධ දේශනාවේ යෙදිලා තියෙනවා. ඒ එතකොට මේ ආදේශය වෙන්නේ මෙන්න මේ දෝදස්සච කියන සූත්‍රයෙන්. ඒ නිසා මෙන්න මේ විදිහේ වයන්නක් වෙනුවට බයන්නක් ගන්න පුළුවන්. හැම තැනම හිම ගන්න බෑ. ඉච්ඡ බලයෙන් කම ගන්න. හැමතැනම එහෙම කරන්න හිම යන්න බෑ. ඒ තමයි. ඒ වුණාට සූත්‍රීච බලෙන් මේ වැඩත් කරනවා. ඔක්කොම අපි දැන් කතා කරන්න ඕනේ. දැන්ට කීපයක් දැනගත්තා මේ ඇති. නේද? නෑ නෑ එහෙම නෙවෙයි. අනිවාර්ය නෙවෙයි. හැමතැනකම නෙවෙයි. එහෙම වුණොත් දැන් හැමතැනම තියෙන එකනේ මම එදත් කිව්වේ. හැමතැනම තියෙන මහ ප්‍රාණ දායනට අල්ප ප්‍රාණ දායන දාන්න පුළුවන්ද? එහෙමද? ඔව් ඔව්. වයන්න වෙනුවට ඒ අදාළ නිශ්චිත තැන් තියෙනවා. ඒ තැන්වල බයන්න විදියට තමයි එන්නේ. ඔව්. බයන්න. ඔව්. ඒක තමයි දැන් ඒ නිශ්චිත තැන් ටිකක් තියෙනද හැමතැනම මේවා හිමත් කරන්න යන්න බෑ. නැත්තම් නේද? හරි. නැත්තම් තත්ත්ව දීපිකා කියන එකත් කියන. තත්ත්ව දීපිකා කියන නේද? ඒක කියන්න බෑ. ඒ අදාළ පුළුවන් සුසුසු තැන්වල විතරයි.
අපි දැන් පදි හදලා දීලානේ
තියෙන්නේ. දීලානේ තියෙන්නේ. ඒ නිසා තමයි දැන් අපි මුලින්ම මතක තියාගන්න ඕන අර මූලික සිද්ධාන්තය. ජින වචන යුත්තං හි. ତොර මේක බුද්ධ දේශනාවේ යෙදিলা තියනවාද? බුද්ධ දේශනාවේ යෙදিলা තියෙන ආදේශයක් නම් ඒක කරන්න පුළුවන්. එහෙම නැත්නම් බැ. ତොර ඒ වයන්නට බයන්න බුද්ධ දේශනාවේ මේ විදිහ ආදේශ වුණ තැන්වල මේ සූත්‍රය දාලා තමයි මේ ආදේශ කරන්නේ. ඉතින් නැති තැන්වල ඉතින් ඒක දාන්න බැ. හරි. ඇති එහෙමනම් නේද? ඉතරහට. තව මොනවා හරි ගැටලු තියෙනවා?
සාසූත් මේ ද මේ ද වෙනකොට
හැමතැනම දීර්ඝ වෙන්නේ නැහැ. දැන් මෙතනදි මේ අහං කියන පදෙත් එක්ක එකතු වෙද්දී දීගං සූත්‍රයෙන් අපහු දීර්ඝ වෙලයි මේ තියෙන්නේ. ඒක වෙනම කතාවක්. මේ සූත්‍රයට අදාළ මේ ටික විතරයි. අනිවාර්යම දීර්ඝ වෙනවායි කියලා කතාවක් නැහැ. ඒක එතකොට මේ වෙනම සූත්‍රයකින් තමයි දීර්ඝ වීම වෙන්නේ. කොචි කියන එකෙන් එතන විතරයි කියන අර්ථයක් නෙවෙයි කියන්නේ. කොචි කියන්නේ ඇතැම් තැනක කියන එකයි. එහෙම නැතු එතන විතරයි කියන අර්ථයක් නෙවෙයි. ඉතින් ඇතැම් තැනක යෙදෙන්න පුළුවන්. එහෙම නොවන තැනුත් තියෙනවා කියන එකයි ඒකේ අර්ථය. හැම තැනම වෙන්නේ නැහැ. අන්නේ දෙහන අපි ඉස්සරහට යමු.
දීගන් කියන රූපේ පරිපස්සන.
ආ.
ඒකේ තනක මේ පද ස්වරූප ස්වරයන්ගේ තමයි වෙනස් වෙන්නේ කියලා තියෙන දෙකක් වෙන. සවර්ණ ස්වරයන් තමයි. දීර්ඝ වෙන්නේ මුල් ස්වරය. ඒකේ උදාහරණ තියෙන බුද්ධානුස්සති, සද්දායිද, යානිද, අතීතෝ, මදුදක.
අවසන් මට තේරුනේ යහන්නේ ප්‍රශ්නේ දැන් පදවිකේ තියෙන අකුරු දෙක නෙමෙයි මෙතන ස්වරූප කියලා ගන්න මේ සංස්ත දැන් දැන් සද්දා ඉද කියන එකේ කියන්න ස්වරූපයේ විදිහට කියන්න වෙනවා කියන එකනේ කියන්නේ
ඔව්
දැන් එන්නාසෙට අදහස තියෙන්නේ මොල් සොරේ පස් සොරේ කියන එක
අනේ එහෙම එකක් නෙමෙයි
ව්‍යංජනයේ තියෙන සොරේයි
පදවිකේ තියෙන සොර දෙක තමයි අරගෙන
හස්තියි එහෙම එකක් නෙවෙයි කියන්නේ
ස්වරූප කතාව කියන්නේ එහා පැත්තේ පරිදි
දීර්ඝ වෙන එකේ තානාසන්න වශයෙන් දීර්ඝයක් තමයි වෙන්නේ. ඒ කියන්නේ දැන් කියන්නත් තිබුණා නම් ඊට සමාන තානාසන්න වශයෙන් ඒ ස්ථානය දැන් උපදින තාලුජ අකුරක් නේ කියන්න. ඒකේ තානාසන්න වශයෙන් දීර්ඝ අකුර තමයි ඊ යන්න. කියන්නක් තිබුණොත් ඊ යන්නක් වෙනවා. ඒකයි කතාව. මුලින් තියෙන එකේ සම්බන්ධයක් නැහැ. මුලින් තියෙන එක වෙන්න ඕන කතාව මුලින් තියෙන අකුර ලොප් වෙන්න ඕන. මොකක් හරි කමන්නේ. මුලින් තියෙන අකුර ලොප් වෙනවා. පිටිපස්සේ තියෙන එක දීර්ඝ වෙන්න ඕන. එච්චරයි. ඒ වෙන ඒ දෙක අතර සම්බන්ධයෙන් හිතන්න යන්න එපා. ඒ අකුර දෙක අතර
ඒකෙම ස්වරූපය.
ඒකෙම ඉතින් දීර්ඝය කියපහම තේරෙන්න ඕන. දැන් ආයන්නක් තිබුණොත් ආයන්න. ඊයන්නක් තිබුණොත් ඊයන්න. උයන්නක් තිබ්බොත් උයන්න. වෙන දීර්ඝ නැහැ ඉතින් ඒ තුන විතරයි වෙන්න තියෙන්නේ. පැහැදිලි ඇති. මොකද්ද මේ අහපු වචනේ?
සද්දායිද තලාපම.
හා. ඔය වගේ තියෙන ගැටලුවක් නැහැ. සද්දා කියන තැනේ. අනිත්
ඒක උදාහරණ ගැලපෙනවා මේක තමයි ගොඩක්.
ආ ඒ ගැලපෙනවායි කියලා ආයෙත් මම හිතන්නේ මේ දෙක සමානයි කියන එක. ඒ දෙක හිතන්න යන්න එපා. එහෙම සමාන වෙන්න ඕනේ නැහැ. ඒක මේ සූත්‍රයට අදාළ කාරණාවක් නෙමෙයි සමාන වෙන්න ඕන කියන එක. සමාන වේවා හෝ සමාන හරි අසමාන හරි මුල් ස්වරේ ලොප් වෙන්න ඕන. ඒතර මුල් ස්වරේ ලොප් වුණාම දැන් ආයි හිතන්න එපා දැන් මොකද්ද තිබ්බේ හිතන්න ඕනෙත් නැහැ. සරාසර සරී ලෝපං සූත්‍රෙන් ලොප් වුණාම ඊට පස්සේ පිටිපස්සේ ඉතින් දැන් කියපුව එක මගමකෝ සද්ධා ඉද සද්ධා කියන එකේ දකාරස්ත ආකාරය ලොප් කරනවා. සද්ධා කියලානේ තියෙන්නේ ආයන්න අයින් කරනවා. දැන් ආයේ කලින් තිබ්බේ ආයන්නද මොකද්ද බලන්න ඕනෙත් නැහැ. දැන් කෙලින්ම පිටිපස්සෙන් තියෙන්නේ යන්න. ඉතින් ඒක දිහා බලාගෙන ඒකේ දීර්ඝය දාන එකයි තියෙන්නේ. යන්න තියෙනවා නම් ඊ යන්න දාන එකයි. ඉතින් ඒතන වෙන නේද? ඊට කලින් තිබ්බ එකත් එක්ක සම්බන්ධයක් නැහැ. පූර්ව ස්වරයත් එක්ක සම්බන්ධයක් නැහැ. හරි නේද? තව මොන හරි ගැටලුවක් තියෙද?
සාරූප ස්වරයමයි එහෙම වෙන්නේ කියන එක
කොතනද එහෙම කියන්නේ?
ගැටලු
ආවෙ.
ඒ අර වෙන මේ සංගම්පත කියන්නේ. ඒක බලන්න යන්න එපා. ඒකේ කියන කතාව අමතක කරන්න. ඔය කතාව මතක තියාගත්තම හරි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ සරූප ස්වරයක්ම වෙනවයි කියන කතාව කියන්නේ ඇත්තේ ඒ යන්න තිබුණොත් ඊ යන්නමයි වෙන්නේ. එහෙම නැතුව ඊ යන්න තිබ්බට ඒ යන්නක් වෙන්නේ නැහැ. තානාසන්න වුණා. ඒ අර්ථයෙන් මිසක එහෙම නැතුව මේ ඒ ලොප්පුණ ස්වරයයි දීර්ඝ කරන ස්වරයයි අතර සම්බන්ධයක් කියන්න නෙවෙයි. හරි නේද? නයි නයි කියන්න. ඉවන් නෝ යන්නවා සූත්‍රේ නේද කියන්න තියෙන්නේ. පති අන්තං වුත්ති අප්ප ඉති ඉහ යනමෙහි සන්ධිකාරය කියනු ලැබේ. ඉවන්නෝ යන්නවා එහිදී ඉවන්නෝ යන්නවා සූත්‍රය යෙදේ. ඉවන්නෝ යන්නවා යනු යකාර ආදේශ විධාන සූත්‍රයි. ඉවන්නෝ යනුද යම් යනුද නවා යනුද පදයෝය මෙහි පද තුනකි. ඉවන්නෝ යනු අකාරාන්ත පුල්ලිංග සමාසාන්ත ප්‍රථමා ඒකවචනයි. යං යනු අකාරාන්ත පුල්ලිංග අනුකරණ ဒုတိယා ඒකවචනයි. නවා යනු නිපාත පදේකි. එතකොට ඒත් එක්කම මේකේ තව අසරූපේ කියන වචනේ සරේ කියන වචනේ මේකට සම්බන්ධ කරලා තමයි අර්ථ කියන්න ඕන. දැන් අපි එතකොට මේ ටිකේ මුලින්ම සූත්‍රය කිව්වා. එතකොට පදවෙන් කරලා කිව්වා. ඊට පස්සේ පදවල ඒ විග්‍රහය කිව්වා. ඊට පස්සේ දැන් අපි මේ ටික වාක්‍යයක් විදිහට සම්බන්ධ කරලා අර්ථ කියමු. අසරූපේ සරේ අසමාන ස්වරයක් පසු කල්හි ඉවන්වෝ ඉවර්ණය නවා ඇතැම් තැනක යං යකාරාදේශයට පැමිණි. නැත්නම් යකාරයක් බවට පත්වේ. හරි, අපි ඊට පස්සේ වෘත්තියත් කියලා මින් සරේ පරේ ස්වරයක් පරකල්හි ඉවන්නස්සයෝ. ඔව්, අපි මෙහෙම කියමු. නවා ඇතැම් තැනක ඉවන්නස්ස ඉවර්ණය හට යෝ හෝති යකාරයක් වේ. කත යකාරස්ස තිස්ස කල යකාරය ඇති තිකාරය හට සබ්බෝ චංති ඉති සබ්බෝ චංති යන සූත්‍රයෙන් ක්වචි ඇතැම් තැනක චාදේසේ චකාර ආදේශයක් කළ කල්හි පර දේභාවෝඨානේ ඉති පරද්වේ භාවෝඨානේ යන සූත්‍රයෙන් සරතු සරයා කෙරෙන් පර ව්‍යංජනස්ස පර වූ ව්‍යංජනය හට ථානාසන්න වසා ස්ථාන ආසන්න වශයෙන් විත්තං විත්තයක් වෙයි. පච්චන්තං පච්චන්තං යනුවෙන්ද වුත්ත්‍යස්ස වුත්ත්‍යස්ස යනුවෙන්ද පද සැකසේ නවා ඉතිකින්. සූත්‍රයෙහි නවා යයි කීවේ කුමටද? එම නැත්තං ඇතැම් තැනක යයි කීවේ කුමටද? පටග්ගි පටග්ගි යන තැන මෙම සූත්‍රය නොයෙදීම පිණිසයි. මෙම සූත්‍රය කිව්වේ මේ ඉවන්නෝ යන්නවා සූත්‍රය නොයෙදීම පිණිසයි. එත් මේ පටග්ගි යන තැන්හි නැත්නම් ඒ පදයෙහි කොචි පටි පතිස්ස ඉති කොචි පටි පතිස්ස යන සූත්‍රයෙන් පතිස්ස පටි පති උපසර්ගය හට පටි යන ආදේශය වේ. වන්නක් ගහනං ඉවන්නෝ යන්නවා යන සූත්‍රයෙහි වර්ණග්‍රහණය එනැත්තම් වර්ණ යන පදය ගැනීම සබ්බත්ත සියලු තැන්හි රස්ස දීඝ සංගහනත්තං කෙටි දිගු අකුරු සංග්‍රහ කිරීම සඳහායි. හරි, දිග කොටසක් කියන්න වුණා අපි මේ ටික. ඊට පස්සේ දැන් තව සූත්‍ර දෙකකුත් ඒ ඇතුළෙම කියවුණා. ඒ ටිකත් අපිට වෙන් කරගන්න ඕන. අපි මේ සූත්‍ර දෙකත් කියලම විස්තරේ කතා කරමු. ඒක තුළම තව කියවුණානේ සබ්බෝ චන්ති කියලා කොටසකුත්, ඒකත් අපි කියලා ඉන්නේ. සබ්බෝ චන්ති යනු චකාර ආදේශ විධාන සූත්‍රයි. සබ්බෝ යනුද චං යනුද තී යනුද පදයෝය පද තුනකි. මේකෙත් සරේ කියන පදෙයි කොචි කියන පදෙයි අනුවර්තනය කරගෙන අපි අර්ථ කියන්න ඕන. සරේ ස්වරයක් පරකල්හි කොචි ඇතැම් තැනක සබ්බෝති සියලු තී ශබ්දය සියලු තී ශබ්දය චං චකාරයක් බවට පත් පැමිණේ. අපි ඒ ටිකේ විස්තර ඉස්සරහට කියනවා. ඒකට ඊළඟ සූත්‍රයේත් අපි අර්ථ කියලා ඉමු. පරද්වේ භාවෝඨානී කියන සූත්‍රයේ පරද්වේ භාවෝඨානී යනු ditt vidhana සූත්‍රයි. පරද්වේ භාවෝ යනුද ථානී යනුද පදයෝය පද දෙකකි. අපි කලින් එකේ සූත්‍රයේ ඒ පදවල අර්ථනම් කිව්වේ නෑ. ඒව අපිට පස්සේ බලා ගන්නත් පුළුවන්, ඉස්සරහට දැනගන්න පුළුවන්. අපි මේකේ කියමු පරද්වේ භාවෝ යනු අකාරාන්ත පුල්ලිංග සමාසාන්ත ප්‍රථමා ඒකවචනයි. ථානී යනු අකාරාන්ත නපුංසකලිංග හිතකාන්ත සත්තමී ඒකවචනයි. අපි ඒ වගේ තොට පද වල අර්ථ කියනවා. සූත්‍රයේ අර්ථය තරංහා පරව්‍යංජනස්ස
තරංහා පරව්‍යංජනස්ස
ස්වරයා කිරින් පරව ඇති ව්‍යංජනයහට
ස්වරයා කිරින් පරව ඇති ව්‍යංජනයහට
තානි සුදුසු තැන්හි
තානි සුදුසු තැන්හි
ද්වේ භාවෝ
ද්වේ භාවෝ
ද්විත්‍ය වේයි
ද්විත්‍ය වේයි.
අපි ඒ ටිකේ තවත් කොචි පටිපතිස්ස කියන සූත්‍රයේ අර්ථය කියලා නම් කොචි පටිපතිස්ස යනු ආදේශ විධාන සූත්‍රයි.
ආදේශ විධාන සූත්‍රයි
කොචි යනුද පටි යනුද
පටිස්ස
යනුද
පදයෝය
පද තුනකි. ඒකෙත් අපි පදවල අර්ථ කියමු. කොචි යනු නිපාතයකි පටි යනු ඉකාරාන්ත පුල්ලිංග අනුකරණ ප්‍රථමා ඒක වචනයි. පතිස්ස යනු ඉකාරාන්ත පුල්ලිංග
අනුකරණ
චට්ටි ඒක වචනයි. එිටිකේ අර්ථ කියනවා සරේ ස්වරයක් පරකල්හිද ව්‍යංජනී ව්‍යංජනයක් පරකල්හිද පතිස් කොචි ඇතැම් තැනක පතිස්ස පටි පති යන උපසර්ගයට පටි යන ආදේශය වේ.
පටි යන ආදේශය වේ.
හරි. ලොකු විස්තරයක් නෙමෙයි මේ ටික. මේ ටික නම් මෙලෝදියක් තේරුන්නේ නැති උනේ නැතුව ඇති කවන්නේ. බලාගෙන යමු මොකද්ද කිව්වේ කියලා. කියපු ටික කියවගෙන ගියා. ඒක නම් ලේසියෙදී. ඊට පස්සේ දැන් අපි මේ කතා කරගෙන යන්නේ ඉවන්නෝ යන් නවා කියන සූත්‍රය ගැන. මේකෙන් කියවෙන්නේ ඉවන්නෝ කියන එකේ තේරුම ඉවර්ණය කියන එකයි. ඉවර්ණය කියද්දී දැන් මෙතන බාලාවතාරේම කියුණා වන්නක් ගහනන් සබ්බත් රස්ස දීග සංඝහනත්තං කියලා. ඒ කතාවත් මතක තියාගන්න ඕන. යම් තැනක කිව්වොත් අවර්ණය, එහෙම නැත්නම් ඉවර්ණය, උවර්ණය කියලා, ඒ තැනක කියන්නේ අ ඉ ඌ කියන මේ දෙන්නටම පොදුයි. අවන්න කියලා කිව්වොත් ඒ කියන්නේ අ දෙන්නම. ඉවන්න කියලා කිව්වොත් ඉ දෙන්නම. උවන්න කියලා කිව්වොත් ඌ කියන දෙන්නම. එතකොට එක්කෙනෙකුට කියන්න ඕන නම් කොහොමද කියන්නේ? කාර කියලා කොටසක් දාලා. ඉකාර කියලා කිව්වොත් ඒකෙන් කියවෙන්නේ ඊයන්න විතරයි. ඊ කාර කියලා කිව්වොත් ඊයන්න විතරයි. එතකොට ඒක ටික වෙන වෙනම කියනවා නම් ඒ තැනකදී මේ කාර කියන කොටස එකතු කරලයි කියන්නේ. එතකොට වන්න කියන කොටස එකතු කළොත් කෙටි දීර්ඝ දෙන්නම ගැනීමට තමයි මේ වන්න කියලා කියන්නේ. එතකොට ඒවත් අපි දැනගෙන තියෙන්න ඕනේ. එතකොට දැන් කිව්වොත් එහෙම ඔන්න ඉවන්න කියන කේ තේරුම මොකද්ද කියලා. එතකොට කියන්න ඕනේ ඉකාරය කියලා කිව්වොත් එහෙම වැරදි. තේරුණානේ? දැන් අපි සිංහලෙන් සමහරට ওই දෙකම එකට කියනවනේ වන්න කියන ගණන් අපි පාවිච්චි කරනවා අඩුයි. සිංහලෙන් ගොඩක් කියලා අපි පාවිච්චි කරන්නේ ඉකාරය කියලානේ. එතකොට ඉකාරය කිව්වොත් ඒකෙන් කියවෙන්නේ යන්න විතරයි. ඉවර්ණය කියලා කිව්වොත් ඒකේ තේරුම යන්නයි ඊයන්නයි දෙන්නම්. ඒවා සටහනක් හරි දාලා තියාගන්න. එතකොට වන්න කියලා කොටසත් එක කිව්වොත් ඒ පද දෙකම ගන්න අකුරු අක්ෂර දෙකම ගන්න ඕන. කාර කියන කොටස දාලා කිව්වොත් ඒ කියන එක විතරයි. ඇහෙන සද්දේ විතරයි. පැහැදිලි? පැහැදිලි නෑ.
කමෙන්ටරි
ඒ තින් ලොකුවට හිතන්න දෙයක් නෑ. එදී කල්පනා කරන්න ඕනේ වැඩිපුර. එතකොට තමයි අමාරු වෙන්නේ නේද? වැඩිපුර කල්පනා කරන්න ඕනේ. වන්න කිව්වොත් ඒ අකුරු දෙකම ගන්නවා. කෙටි එකයි දීර්ඝ එකයි. අපි ආයන්නෙම ගමු. අවන්න කිව්වොත් ඒකෙන් අදහස අයන්න ආයන්න දෙන්නම්. ඉවන්න කිව්වොත් ඊ දෙන්නම්. උවන්න කිව්වොත් ඌ දෙන්නම්. පැහැදිලිද?
අවර්ණ කියලා කියනකොට අවර් නෑ.
අවර්ණ කියන එක අවර්ණ කියලා. ඒ සිංහල වචනේ. අකාර කිව්වොත් අයන්න විතරයි. ආකාර කිව්වොත් ආකාර කිව්වොත් ආයන්න විතරයි. ඒ විදිහටම ඉතින් ඉතිරි ඒවත් ඒ මෙතනින් මේ කාර කියන කැලලට කලින් තියෙන කොටස තමයි ගණන්නේ. එතකොට කාර කොටස දාලා කිව්වොත් ඊකාර කිව්වොත් යන්න විතරයි. ඊකාර කිව්වොත් යන්න. ඒ විදිහට ඉතිරි ඒවත් එහෙම කන්නේ. කයන්න කියලා සොරියක් තියෙද? එහෙම කියන්නේ. මේ කියන්නේ සොර ගැන කියන්නේ. එහෙම
නෑ.
දවන්න කිව්වොත් ඉතින් බඩගිනි කෙනෙක් කියයි එහෙම. ඒක වර්ණ කියන්නේ නෑ. හරි. එතකොට මේ ඉවන්නෝ යන්නවා කියන තැන ඉවන්නෝ කියලා කිව්වේ. එතකොට යන්නයි ඊයන්නයි කියන දෙන්නම යන් නවා කියලා මෙතන කියලා තියෙනවා. එතකොට මේ සූත්‍රයෙන් කියවෙන කතාව තමයි පිටිපස්සෙන් ස්වරයක් තියෙන අවස්ථාවක දැන් සංදි වෙන පද දෙක ගන්නවා. ඔව් අපි මේ උදාහරණෙම ගමු. පච්චන්තං කියන වචනේම එතන පති කියන එක වෙන් කළාම අල්තයන්නයි යන්නයි තියෙන්නේ. එතකොට මෙන්න මේ යන්න ගැන තමයි මේ කියන්නේ. දැන් සූත්‍රයේදී කිව්වේ පිටිපස්සෙන් ස්වරයක් තියෙනවා නම් ඊට කලින් තියෙන දැන් සංදි වෙන පද දෙකේ පිටිපස්සෙන් අයන්නක් තියෙනවා. ස්වරයක් තියෙන්නේ. අයන්න කියන්නේ ස්වරයක්ද නැද්ද? ඒවා මතක තියෙන්න ඕනේ. ඒවා නැතුව බෑ කරන්න. එතකොට මේ පිටිපස්සෙන් අය ස්වරයක් තියෙන්නේ. ඊට පස්සේ ඒ ස්වරයට කලින් යන්නක් තියෙනවා. මෙන්න මේ ස්වරයට කලින් තියෙන යන්නට හල් යයන්නක් ආදේශ වෙනවා. යන්න හල් යයන්නක් වෙනවා. මෙන්න මේ කියපු සූත්‍රෙ මොකෙන්ද? ඉවන්නෝ යන්නවා. ඒක තමයි මේ සූත්‍රයේ තේරුම. යන්නට හල් යයන්නක් වෙනවා. යන්න වෙනුවට හල් යයන්නක් වෙනවා. ඔව් එතකොට ආපහු යන්න ලියන්නේ ඊට ඊළඟට ලියද්දී යන්න ලියන්න බෑ. දැන් යන්න හල් යන්න උනානේ. ඒ නිසා තමයි ඊට යටපෙළේ අර පයන්නයි හල් තයන්නයි දැන් එතන යන්න නැහැ. ඒ යන්න වෙනුවට තමයි අර හල් යන්න ලිව්වේ. යන්නනි හල් යන්න උනේ. පැහැදිලි ඇති. ඊට පස්සේ අන්තං කියන පදේ ඒ විදිහටම තියෙනවා. එතකොට පත් ඊ අන්තං කියලායි දැන් තියෙන්නේ. ඒ තියෙද්දි ඊට පස්සේ තව සූත්‍රයක් කිව්වා සබ්බෝ චන්ති කියලා. එතකොට මේකෙදි ඒක පැහැදිලි කරගන්න ඕන. මෙතන මේ සබ්බෝ චන්ති කියන එක ගැන මෙතනදි මේ බාලාවතාරදී මේ කතාව කියන්නේ සබ්බෝ චං කියන එක ගැන. මෙන්න මේ දෙන්නට තොට මේ හල් යයන්න සහිත කළ යකාරයක් ඇති තිකාරයට මෙතන ඇත්තටම කෙටි අර්ථය කලින් තිබ්බ තියන්න සම්පූර්ණ අල්චයන්නක් වුණා කියන වගේ අර්ථේම තමයි. අල් තයන්නටයි අල්චය අල් යයන්නයි වෙනුවට හල් ඡයන්නක් එනවා. ඉතින් ওই කතාවම දැන් සමහර ව්‍යාකරණ පොත්වල ඊට පොඩ්ඩක් ඊට කෙටියෙන් කියනවා ඊට ලේසියට මේ තියන්නට කෙලින්ම හල් ඡයන්නක් ගන්න කියලා. ඒ දේම තමයි මෙතන පොඩ්ඩක් පියවර ගානක් ඇවිල්ලා මේ දේ වෙලා තියෙන්නේ. તો තියන්න වෙනුවට හල් ඡයන්නක් ඒක ලේසි නේද? දැන් එතකොට මේ
ඉතින් මහාන කරන්නත් පුළුවන් නේද? සමයන්නාසුත්‍රය
නේද? ඒක ඕන. ඒකෙන් වෙන සූත්‍ර හදන්න බෑ. يعني වෙන හැම පදයක්ම ඒකෙන් හදන්න බෑ. ඒකට වෙනම ඉවන් හොයන්නවත් සූත්‍රයක් නෑ. ඒක නිසා තමයි දැන් මේ අපි දැන් බාලවතරණ කතා කරන්නේ අර කතාව දැන් අමතක කරන්න ඕයි රතු පෑනේ ලියපු එක අමතක කරගන්න ඕ. පුළුවන් මේ පදේ හදන්න පුළුවන්. හැම එකම එහෙම හදන්න බෑ. ඉස්සරහට කියවෙන අනිත් පද හදන්න බෑ එහෙම. තේරුණාද? දැන් ඔය තියන්න හැමතැනම කෙලවරේ නැහැනේ දැන්. තියන්නේ විතරද අග යන්නක් තියෙන්නේ? තියන්නේ විතරද අග යන්නක් තියෙන්නේ? දැන් කියන්නක් තියෙනවා. ඉතින් ඒ වගේත් අග යන්නක් තියෙනවනේ. ඒවත් ඒ වටත් මේ ඉවන්නෝ යන්නවා සූත්‍රේ බලපානවා. සබ්බෝචන්ති සූත්‍රේ ඒකට බලපාන්නේ. මේකයි කතාව. තොට මේ කතාව දැන් අමතක කරගන්න. ඒක තමයි මේක සූත්‍ර දෙකම එනවනේ දැන්.
නෑ ඔය
තාම තුන.
දැන් මම අර කිව්වේ ගත්තේ කිව්වා දාන්න ඕනේ වගේ තේරෙනවා.
ඔව්. හරි. ඉස්සරහට ඊළඟ සදේත් අපි හදන්න බලපුවම තේරෙනවා. වුත්‍යස්ස වුත්‍යස්ස
මේකට උදාහරණ කිව්වොත් දෙනවා. يعني තව අපිට හදන්න
හරි.
අපි අර සමන්තපාසල් ඉඳලා පටන් ගත්තා. ඉච්ඡේව මච්ඡන්.
ඔව් ඔව්. ඉතිේවං.
ඉච්ඡේවං.
ඔව්. එකට මම උදාහරණ කීපයක් කියන්නම්. ඉතකන් අපි දැන් මේක හදාගමුකෝ නේද? හරි. සටහනක් නම් මේකේ තියෙනවා. හරි. එතකොට මේකට අපි දැන් මතක තියාගමු. ඉවන්ව යන්නවා සූත්‍රයෙන් අපි මේ ක්‍රමයටම දැන් හදාගෙන යමු. එතකොට යන්නට හල් යකාරයක් ගත්තා. හල් තයන්නයි හල් යයන්නයි කියන දෙන්නටම හල් ඡයන්නක් ගත්තා. එතකොට පච් අන්තං කියලා තියෙනවා. පච් අන්තං. ඊට පස්සේ ඒ ඔකේ අපි තව පියවරකට ගියොත් නේති. පියවර දෙකකට කෙළවන්නේ. දැන් මේ ටික මේ ආදේශයේ වුණයින් පස්සේ ඊට පස්සේ හිටින්නේ පත් ඊ අන්තං කියලා. කොහමද? ඊට පස්සේ තමයි මේ හල් යයන්නට හල් ඡයන්නක් ගන්න මේ සූත්‍රය. ඊට පස්සේ දැන් තියෙන්නේ පච් අන්තං කියලා. පැහැදිලිද? එකට වෙනම සූත්‍ර දෙන්න මේ තිබුණේ එක පෙන්වන්න නිසා එතන වෙනම ලිව්වේ
පද හදන එක තමයි කෙලිම සූත්‍ර ටික දැම්මත්
ඇති ඊට පස්සේ දැන් හල් පච් අන්තං කියලා තියෙන තැන ඡයන්න දිත්තයක් වෙනවා. එහෙම නැත්නම් ඡයන්න ඡයනු දෙකක් වෙනවා. එක්කෙනා දෙන්නෙක් වෙනවා.
පොලියෙන් දීලා වගේ.
දොට ඇයි එහෙම දිත්ත කරේ දැන් ඔය තිබ්බේකම එකතු ගන්න තිබ්බණිය. එතකොට මේ බුද්ධ දේශනාව තියෙන පදේ හැදෙන්නේ. ඒකයි හේතුව. ඉතින් අපිට දැන් වමනාව තියෙන්නේ අර පති අන්තං කියන වචන දෙක එකතු වෙලා පච්ඡන්තං කියලා වචනයක් හදාගන්න. ඉතින් කොහොම හරි ක්‍රමයකින් ඒක හදන්න එපාය. ඒකට ඒ අවශ්‍ය රීති ටික තමයි. දැන් ওই වචන විතරක් නෙවෙයි. ඒ වගේ ඔය රටාවට හැදෙන පද බොහෝ ප්‍රමාණයක් තියෙනවා බුද්ධ දේශනාවේ. එතකොට මේ පද සියල්ලටම ගැළපෙන විදිහට ව්‍යාකරණ රීතියක් හදන්න ඕන නිසා තමයි මේ ව්‍යාකරණ සූත්‍ර හදන්නේ. එතකොට ඒක පදයකට නෙවෙයි. ඒ වගේ යෙදෙන අවස්ථා ගොඩක් තියෙනවා. හරි. එතනදී මේ මොකක් කියන්නේ. භාෂාවතරණී පොතේදී මේ සූත්‍ර කියවෙන්නේ සබ්බෝ චන්ති ඉවන්නෝ යන්නවා සූත්‍ර කතා කරන්නේ. එතකොට මේ සබ්බෝ චන්ති කියන සූත්‍රයෙන් විතරක්ම හැදෙන පද කීපයකුත් තියෙනවා. ඒවා අපි පස්සේ කතා කරමු. නිකන් ඕනනම් ඒ සටහනක් දාලා තියාගන්න. අති ඕදාත. අති ඕදාත. අති ඕදාතා කියන එක අච්චෝදාතා වෙනවා. අති ඕදාතා අච්චෝදාතා. එතන නම් කෙලින්ම තියන්නට හල් ඡයන්නම ගත්තා නම් හරි.
ඕනේ. සම්බෝ චන්ති එකට මේ සංසෝදාන.
ඔව්. අති උදාහරණ පච්චෝදාහරණ. තොට මේ පදේ දෙන්නේ අච්චෝදාතා කියලා. එතකොට මේ වගේදී කෙලින්ම මේ තියන්න දෙනවට ඡයන්නක් ගත්තා දිත්ත කළා. මෙහෙමයි එන්නේ. එතකොට පටි ආහාරති කියන එක තියන්න වෙනවට පච්ච ඔච්ච කියන කැලල ගත්තා. එතකොට පච්ච ආහාරති පච්ච ආහාරති කියලා පදේ හැදෙනවා. එතකොට අති කියන එකේ තියන්න වෙනවට ඔච්ච ගන්නවා. දොර අච්ච ඕදාතා අච්චෝදාතා කියලා තියෙනවා. අති ඕදාත ඉතා සුදු කියන අර්ථය.
සමහරවිට පදේ අරගෙන සම්බෝ චන්තියකින් එක සතරේ කරන් පරදී භාවතාන
තානි සුත්‍රෙන් දිට්ඨ දෙනවා. එහෙතර ඒක මේ විදිහමයි එතනින් පහල කොටස පරදී භාව සුත්‍රෙන් තමයි දිට්ඨ කරන්නේ. එක ඡයන්නයි මේකෙන් ගන්න. තියන්නට හල් ඡයන්නක් ගන්නවා.
මේ දියවැය කියන තරම සමන්නේ නැහැ. ඉවන් නොයන්නවා
ඒක. ඒක ඕනේ. ඒක ඕනේ කොහොමද දෙන්නේ?
කතයකාරස්ස කොටස දෙන්නේ
නැහැ. නෑ නෑ. කතයකාරස්ස කොටස ඒ දැන් පොඩි මේකක් තියෙනවා. රූප සිද්ධිය දියතන කියන්නේ අකතයකාරස්ස කියලා. ඒ ගැන විස්තර පස්සේ බලමු. ඒකත් දැන්. ඔව් ඔව්. ඊට වඩා පොඩි වෙනස් විදියකට තමයි පද හදන්නේ. කළ යකාරය ඇති නෙවෙයි එතන කියන්නේ නොකළ යකාරය ඇති තියන්නට. ඒ කියන්නේ කෙලින්ම තියන්නටම ගන්න පුළුවන් කියන කතාවයි ඒ තැන්වල කියන්නේ. හල් යකාර කරන්න ඒව මොකුත් අවශ්‍ය නැහැ. ඉතින් හල් යයන්නක් දාලා ඒ දෙන්නටම ඡයන්න ගන්න ඊට ලේසියනේ කෙලින්ම තියන්නටම හල් ඡයන්නක් දාන එක කියලා එතන එහෙමයි කියන්නේ. කොහොම හරි ඉතින් ඒකේ ගැටලුවක් නැහැ. අන්තිමට පදේ හැදෙද්දි සමාන විදිහට හැදෙන්නේ. හරි. මොකද්ද පතන්ත කියන්නේ? එහෙම වචනයක් නැහැ නේද? නෑ, ඒ මේ වචන දෙකෙන් නෙවෙයි ඔය කියන්නේ. පචන්ත කියන ඒ අන්ත ප්‍රත්‍යයකට වෙලානේ පච ධාතුවට. ඒක වෙන කතාවක්. ඒ පච ධාතුවට පචන්තෝ පචන්තා කියලා ඉවර්ණගෙන කිතකයනේ. ඒක පතියකට නෙවෙයි. පච ධාතුවට එකතු වුණ අන්ත ප්‍රත්‍ය. ඔව් කිතක පදයක් ඒක.
මේක ප්‍රධාන සූත්‍රයක් නෙමෙයි සම්සිද්ධෝනේ.
මොකද්ද?
සම්පූර් චන් කියන එක දැන් මේ කියන කොට ගන්න නේ.
මොකේද?
ඉවන් නොයන්න.
නෑ ඒක කොට
නෙමෙයි.
ප්‍රධාන සූත්‍රයක් නෙමෙයි ඔය කතාව. දැන් බාලවතාරදී ඇත්තටම සූත්‍ර අඩු කරනවානේ. ඒ නිසා සූත්‍රයක් කියාගෙන ගිහිල්ලා පච්චායනයේ තියෙන එහෙම නැත්නම් රූප සිද්ධිය හෝ දෙකේම තියෙන එක සූත්‍රෙම තියෙන්නේ. ඒ තියෙන සූත්‍ර අසුවල් මේ විදිහේ න්‍යායක් තියෙනවා පච්චායනයේ. ඒ න්‍යායට අනුව අපි මේක ගන්නවා කියලා කියන්න නිසා තමයි මේ සූත්‍රයක් පෙන්වන්නේ. හැබැයි ඒක බාලාවතාරයේ ප්‍රධාන සූත්‍රයක් ඇතුළේ සමහරට මේ න්‍යාය
තියෙනවා.
ප්‍රධාන සූත්‍රය. පච්චායනයේදී යෙදෙන සූත්‍රයක් වල සල්පාටින් තියෙනවා.
සත්‍යදීපිකා
වෙන් කරලම් කියනවා. ඔව් මේ වගේ නම් වෙන් කරලම් කියනවා.
අර විශ්ව ආ 21 ඒකේ
මොකද්ද?
සම්පෝෂිත
කියන එක මොනි? මේක නම් එහෙම එකක් නෑ. මොන පොතේද එහෙම
තියෙන්නේ?
ඒක එතකොට ප්‍රධාන සූත්‍රයේ ඇතුලේ තියෙන න්‍යායක් විදිහටයි කියලා තියෙන්නේ. රූප සිද්ධි කච්චායන ව්‍යාකරණවල ඒක වෙනම සූත්‍රයක්. පොත පොඩක් දෙන්න ඕනේ එහෙනම් මම ගල් කරා. මොන පොතේද ඔය?
විද්‍යාන.
කවුරු හරි ගාව ළඟ තියෙන්නේ.
ඉස්සක ඉස්සක ඉ. වෙන පොතක තියෙන සූත්‍ර නම් නැති කියලා.
එහෙම තමයි තේන්නේ. එතකොට දැන් මේක ඇතුලේ මේ සූත්‍ර ප්‍රධාන සූත්‍රය ඇතුලේ මේක තියෙනවා කියන එක අඟවන්න නිසා කියලා තමයි තේන්නේ. විස්ස ඇතුලේ තියෙන විස්සේ අනුකොටස. මේක 21 ේ අනුකොටස.
මේ මාකරයාගේ දැනුමට මේ අපෙන්
එහෙම තියෙන්නේ දැන් අනික සඳහන් නැහැ. අනිත් පොත්වලදී එහෙම සඳහන් නැහැ. ඉතින් කෙටියෙන් ගන්න ඕනේ. ඒක නිසා දැන් මතක තියාගන්න තියෙන්නේ කොහොම හරි මේ දැන් අපි කතා කරපු ටික ඔක්කොම කච්චායන ව්‍යාකරණයේ තියෙන සූත්‍ර ටිකක්, ප්‍රධාන සූත්‍ර ටිකක්. බාලාවතාරයේදී ඒවා සමහර ඒවා සූත්‍ර ප්‍රමාණය අඩු කරගන්න නිසා ප්‍රධාන සූත්‍රය ඇතුළට තව අමතර සූත්‍ර කීපයක් න්‍යායන් විදිහට ඇතුළත් කරලා පෙන්වලා තියෙනවා. එහෙම ගත්තම හරි. ඊට පස්සේ දැන් පරදේ භාවෝ ඨානේ කියන සූත්‍රයෙන් මෙතන කරේ මොකක්ද? සබ්බෝ චන්ති කියන සූත්‍රයෙන් මේ යන් අර හල් තයන්නයි හල් යයන්නයි කියන දෙන්නටම අල් චයන්නක් ගත්ත එක තමයි කරේ. දැන් මෙතන නම් අපි කෙලින්ම චයන්නක් ගන්නත් පුළුවන්. කෙලින්ම හල් චයන්නක් තියන්න වෙනකොට කෙලින්ම හල් ඡයන්නක් ගන්න පුළුවන්. පැහැදිලි නේ?
ආතනෙ. ඔය අපිට මේ අරකේ කියන්නේ ව්‍යංජන සංයෝජන කරදී
බව
තමයි. ඔව්. මේක සරලයි.
ඒක ගැන හිතනවා කියනවා ඔගේ ව්‍යංජන සංදිය තුලේ තමයි රූප සිද්ධි වගේ පොත්වල තියෙන්නේ. මෙතනදි මේ ස්වර සංදි ඇතුලේ මේකේ විස්තරයක් කියනවා මිසක මේක ස්වර සංදි සූත්‍රයක් කියලා නෙමෙයි කියන්නේ. ස්වර සංදි දැන් මෙතන මේ පදේ හදාගන්න මේක දිත්ත කරන්න වෙනවනේ. ඒ නිසා තමයි මෙතෙන්ද මේක aran තියෙන්නේ. එහෙම නැතුව මේක ව්‍යංජන සංදි ඇතුලේ කියවෙන සූත්‍රයක්.
ආයි කියවෙනවද?
ආයි නම් කියවෙන්නේ නැහැ මතක විදියට. දැන් රූප සිද්ධි පොත්වල නම් මේ ව්‍යංජන සංදි ඇතුලේම තමයි තියෙන්නේ. ඒ තනත් සටහනක් ඕන නම් දාගන්න. මේක ව්‍යංජන සංදිය තුලේ තියෙන්නේ කියලා. දැන් අපි බාලාවතාරේ පද හදන නිසා සබ් මේ ඉවන්නෝ යන්නවා එකත් අරගෙන සබ්බෝ චන්ති එකත් අරගෙන ඊට පස්සේම හදන්න. මෙතන මේ හදපු ක්‍රමයටම හදන්න. මේ විදිහටත් හදන්න පුළුවන්. හැබැයි ඒක මේ බාලාවතාර ක්‍රමයට මේ විදිහට හදන්නේ නැහැ. අර ක්‍රමයටයි යන්නේ. හේතුව ඉතින් අර සමහර සූත්‍ර අඩු කරන්න ඕන නිසාද බාලාවතාරී. ප්‍රධාන න්‍යායක් ඇතුළට තවත් අර අනු න්‍යායන් ටිකක් එකතු කරලා තියෙනවා. ඒකයි ඔය හේතුව. දැන් දීගං සූත්‍රයේ තව ප්‍රශ්න අපිට ආවේ. රූප සිද්ධි වගේ පොත්වල දීගං සූත්‍ර දෙකක් වෙන්නවා. ව්‍යංජන සන්ධි වලයි ස්වර සන්ධි වලයි. මේ බාලාවතාරයේ දෙකම එකකින් කරනවා. ඉතින් ව්‍යංජනයක් පරකල්හිත් මේ දේ කෙරෙනවයි කියලා දීගං සූත්‍රයෙන් එහෙමයි කරගෙන යන්නේ. ඔව් ඉවන්නෝ යන්නවා සූත්‍රයෙන් විතරක් හැදෙන පදයකට ඔයගම සටහනක් දාගන්නනේ. ව්‍යාකතු ව්‍යාකතු වි ආකත මේකට සූත්‍ර මතක තියාගන්න. මෙතන අපි කියන වචන යුත්තන්ගේ සූත්‍රය, මේක පුබ්බ මදෝටිත සූත්‍රය. එතන තමයි ඉවන්නෝ යන් නවා සූත්‍රය. පැහැදිලියද නේද? ව්‍යාකත කියලා තියෙනවා. ප්‍රකාශ කළ කියන අර්ථයට ව්‍යාකරෝති.
එතන සංසාර වයන්න අල් වයන්නක් වගේ දේවල්. දැන් මෙතන අල් වයන්න තියෙන්නේ ඒකත් අර අය ආයන්න තුනක් තියෙනවා.
ඔව්. ඒ සිංහල කතාවක ඔය අහන්නේ සිංහල භාෂාව. එක වසර ඉගෙන ගන්න එක. මේක. දැන් අකුරු දෙකක් එකට එකතු කරද්දි කොහොමද? දැන් අපි තේ එදා කිව්වා ඒ කතාව. එදා කිව්වා හල් තයන්නට හල් යයන්නක් එකතු වෙලා අයන්නක් එකතු වුණා. මේ දෙන්න ඉතින් එකතු වුණාම අපහු කොහොමද ආල්තයන්නයි යයන්නයිනේ. ආල්තයන්නයි යයන්නයි. ඒකට සමානයි කියලා එදා කිව්වා. තය. ඒත් ආල්තයන්නයි යායන්නයි එකතු වුණොත් තය. ඒ විදිහ තමයි අල්වයන්නයි යායන්නයි එකතු වුණාම ව්‍යා. ව්‍යාකත උපසර්ගයක් නේ. උපසර්ග 20ක් තියෙනවානේ. එතකොට වි උපසර්ග ආ උපසර්ග పూర్ව කත කියන පදේ කර ධාතුවෙන් හැදුණු කිතකයක්. එතකොට ඒක වෙනම ගත්තොත් කල කියන අර්ථය. මෙතන අපි ඉන වචන යුත්තන් හි කියලා ලියාගන්නේ. මෙතන එතකොට පුබ්බ මදෝටිත මස්සරං කියලා අර අතන අර දෙවිනියට ලියලා තියෙන එක. තුන්වෙනියට ඉවන්නෝ යන්නවා, ඒක තුන්වෙනි පෙළමයි. ඉවන්නෝ යන්නවා කියලා අර තුන්වෙනියට තියෙන එකම තමයි මෙතෙන්ලා තියෙන්නේ. මේක නයේ පරං යුත්තේ. නයේ පරං යුත්තේ. ඊට පස්සේ උත්තර. හරිනේ. එතකොට ඔන්න ඉවන්නෝ යන්නවා සූත්‍රේ විතරක් කියදෙන තැන. අර එහා පැත්තේ අපි හැදුවේ සූත්‍ර දෙකම යෙදෙන තැනක්. දෙකක් නෙවෙයි, පරදේ භාවඨානේ සූත්‍රයයි ඔක්කොම ටික. සූත්‍ර තුනක් යෙදෙන තැන. මගෙට
අච්චෝදාතා පච්චාහරති පච්චත්තං වචන තුනක් කියන්නේ.
ඔව්.
ඒ තුනටම අනිත් ටික පිළිවෙලින්ම ඕන සූත්‍ර ටික සම්බෝධි කරලා
තියෙනවා. නෑ නෑ. ඒ අච්චෝදාත ඒවට සම්බෝචන්ති සූත්‍රේ විතරයි. ඒකයි පරදේ භාවඨාණි සූත්‍රයයි. ඉවන්නෝ යන්නවා සූත්‍රේ එතෙන් අවශ්‍ය නැහැ. ඒක දාලා හදන්නත් පුළුවන්. ඔය ක්‍රමයටම හදන්නත් පුළුවන් අරිහා පැත්තික වගේ. ක්‍රමයට නම් අරිහා පැති ක්‍රමයට හදන්න. එතකොට ඒ සූත්‍ර තුනම යෙදෙනවා. කොයි ක්‍රමයට හැදුවත් ඉතින් අන්තිමට දැන් වෙනස වෙන්නේ සූත්‍රයක් අඩු වෙනවා. පියවර කීපයක් අඩු වෙනවා. ඉතින් අර්ථේ වෙනසක් වෙන්නේ නැහැ නේ. කොහොම හැදුවත් අන්තිමට අර්ථේ එකයි. මූලික රීතිය මොකද්ද කියන කතාවයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. දැන් බාලාවතාරේ මේ සබ්බෝචන්ති සූත්‍රයේට මූලික තැනක් දෙන්නේ නැති නිසා ඒත් එක්කම ඒකේ අර විග්‍රහයේ පොඩි වෙනසක් තියෙන නිසා තමයි ওই කතාව. එහෙම නැත්නම් ඉතින් වෙනසක් නැහැ. අර්ථේ කොහොමද වෙනසක් තියෙන්නේ නැහැ. හරි. ඉස්සරහට යමු නේද? හරි. ඊට පස්සේ මේ පරදේ විභාවෝ ඨානේ සූත්‍රයෙන් කියවෙන කතාව. ඒකත් කෙටියෙන් ඊගාම කතා කරගෙන යමු. ස්වරේකින් පසුව තියෙන ව්‍යංජනය. ස්වරේකින් පස්සේ ව්‍යංජනයක් තිබුණා. ස්වරයක් තියෙනවා ඊට පස්සේ ව්‍යංජනයක් තියෙනවා නම් අන්න ඒ තැනක සුදුසු විදියට ස්ථාන ආසන්න වශයෙන් ද්විත්වයක් වෙනවා. ස්ථාන ආසන්න වශයෙන් කියලා මෙතන කියන්නේ අතරම ඒ අකුරම දෙගුණයක් වෙනවා කියන එකයි තේරුම. මකන්න ටිකක් අමාරුයි. හරි. එතකොට ඒකට වෙනම උදාහරණ ටිකක් අපිට භාෂාවතරණයේ පොතේ තියෙනවා. තොට භාෂාවතරණයේ පොතේ නම් පරදේ භාවඨානේ සූත්‍රය තියෙන්නේ ව්‍යංජන සන්ධි කොටසේ. විසි එක පිටුයි. ඒ ටික බලලා හිමීට තේරුම් අරගෙන යන්නේ එතනදි නේද? උදාහරණයක් අපි නිකන් ගත්තොත් දුකර කියලා වචන දෙකක් තියෙනවා. දුකර තේරුම දු යන්නේ එකතු කිරීම කර. කර කියන්නේ මෙතන කිරීමට අපහසු කියන එකයි අර්ථය. හරි. එතකොට මේ දූ කර කියලා තියෙන තැන ඔන්න බලන්න මෙතනදි මේ කියන රීතිය තමයි ස්වරයක් තියෙන්න ඕන ඊට පිටිපස්සෙන් ව්‍යංජනයක් තියෙන්න ඕන. මේ මෙතන දැන් එහෙම තියෙනවද මේ ස්වරයකට පස්සේ ව්‍යංජනයක් තියෙනවද මෙතන? මෙතන තියෙනවද? කෝස්වරි කොහෙද තියෙන්නේ? ව්‍යංජනේකෝ වල්කයන්. එතකොට මේ ඒ අපේ මූලික දැනීම් ටික ඉතින් හැදිලා තියෙන්න ඕන. නැත්තම් බලයි කෝ මෙතන ස්වරයක් නැහැ නේ කියලා දැන් කලින් ඒ වගේ නම් මුලින් තිබුණානේ. මේකත් ඉතින් අපි වෙන් කරලා දැන් මේක වෙන් කරන්න අවශ්‍ය නැහැ අතරම. එහෙම වෙන් කරන්න අවශ්‍ය නැහැ. අපි මේක බලා ගන්න ඕන නිසා මුලදී වෙන් කරගත්තර කමන්නේ. ඔමනේ දැන් තියෙන්නේ දූ කියන එක වෙන් කරපුවම අල් දයන්නයි උයන්නයි. කයන්න වෙන් කරපුවම හල් කයන්නයි අයන්නයි. දැන් ඔන්න අර කියන කතාව පැහැදිලිව පේනවා. මෙන්න ස්වරයක් තියෙනවා. පිටිපස්සෙන් හල් කයන්නක් ව්‍යංජනයක් තියෙනවා. ස්වරයකට පිටිපස්සෙන් ව්‍යංජනයක් තියෙනවා. එහෙම තියෙන අවස්ථාවක මොකක්ද කරන්න කිව්වේ? මේ ව්‍යංජනය දෙගුණයක් කරන්න. මේ එක අල් කයන්නක් තියෙන එක හල් කයන දෙකක් කරගන්න. මේක ඉතින් ආපහු තිබ්බ විදියටම හදාගන්න. ඒක අපවතරම් වෙන් කරන්න ඕන නැහැ. මේක වෙන්කලේ අර තේරුම් ගන්න නිසා නැත්තම් වෙන් කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ අර අයන්න එහා පැත්තේ තිබ්බා. ඒකත් ඇත්තටම වෙන් කරන්න ඕන නැහැ. අපිට තේරෙනවා නම් මෙතන මේ කයන්න තිබ්බේ කියලා කෙලින්ම මේක වඩා හොඳයි. හැබැයි මේකේ හල් අකුර වෙන් කරලා මේ විදියට අරගෙන ඊට පස්සේ මේ අකලොත් මුලදී අපහැදිලි නිසා ඊට පස්සේ මේ දෙන්නා ආපහු එකතු කරනවා. දුයන්න හල් කයනු දෙකයි අයන්නයි රයන්නයි. දුක්කර කියලා තිබ්බ එක දුක්කර වුණා. පැහැදිලි නේ? මේ කෙටියෙන්ම කිව්වොත් මේ මෙතන මුලට එකල් කයන්නක් අලුතෙන් ආවා වගේ. ඕක තමයි ඇත්තටම වෙන්නේ. පැහැදිලි නේද? දුක්කර කියලා තිබ්බ එක දුක්කර වුණා. තේරුම එකයි. මේකේ මුල් වචනේ තමයි දුක්කර කියන්නේ. එතකොට ඒකෙන් හැදිලා බුද්ධ දේශනාවේ තියෙන වචනේ තමයි දුක්කර කියන වචනේ. තේරුම මොකක් ඇද්ද? ඔව් දුෂ්කර කියන එක තමයි තේරුම. හරි. කරන්න අපහසු කියන එකයි. මේ වගේ සූත්‍ර මේක ලියා ගන්න එපා. මෙතනදොට ජීන වචන යුත්තංහි ඊට පස්සේ පුබ්බ මදෝටිත සූත්‍රයෙන් ඊට පස්සේ මේක පිළිවෙල එන්න නම් ඕන. ඊළඟ පියවර දුයන්න එකතු කිරීම එක හල් කයන්නක් තිබ්බ එක හල් කයනු දෙකක් බවට පත් වුණා කියලා මොනම ලකුණකින් අපි ඒක පෙන්වන්නේ. එක හල් කයන්නක් තිබ්බ එක හල් කයනු දෙකක් වුණා කියලා. හරි නේද? ඊට පස්සේ ඊළඟ පියවර විදිහට මේක එකතු වුණා නම් තමයි වඩා හොඳ. දුයන්න ඊට පස්සේ හල් කයනු දෙකක් ආයන්න රයන්න මේක එකතු වෙනවා නයේ පරම සූත්‍රයෙන්. මේක එතකොට පර දේභාවෝ සූත්‍රය. පර දේභාවෝ තානි සූත්‍රය. මේක එතකොට නයේ පරම සූත්‍රයේ අන්තිම පියවර. උත්තරේ දුක්කර කියලා හැදෙනවා. පැහැදිලි වෙන්නේ නේද? පැහැදිලි. ඒක පැහැදිලි වැඩිද?
අරගෙන
ඉතල දාන්නේ විදියට මේ.
කතනත් එහෙම තමයි.
ඔච්චා හල් ඡයන්න තිබ්බා. තිත්ත වුණා.
අර පස්සේ තියෙන මේ දෙවියන් කියන්නේ
අයන්න. ඒ පයන්න කියන්නේ අයන්නක් තියෙනවා. ඔව්. කෙනසොරීකට පිටිපස්සේ නේ හල් ඡයන්න තියෙන්නේ. තේරෙනවද? පයන්නේ තියෙන අයන්න තියෙනවානේ. ඉතින් ඒ ඊට කලින් තියෙන සොරේ. ඔව්. දැන් පච්චත්තං කියද්දි ඊටවසේ අර ආදේශ වෙලා ඇවිල්ලා ඊට පස්සේ පච් අත්තන් නෙමෙයි අන්තං කියලා තිබුණේ. කොහොමනේ තිබුණේ? දැන් මේ පයන්නේ අයන්නක් තියෙනවනේ. ඊට පස්සේ පිටිපස්සේ ව්‍යංජනයක් තියෙනවා. තීරීතිය තියෙනවා. ඒ නිසා ඡයන්න දිත්ත වුණා. මෙතනත් එහෙමයි උයන්නක් තියෙනවා පිටිපස්සෙන් හල් කයන්න තියෙනවා කයන්න දිත්ත වුණා. ඒ දෙයම තමයි තනත් උනේ. මොකද්ද? ඔව් ඒක කමන්නේ කොහොම හරි. ඔව් ඒක ඒක ගැන හිතන්න එපා කොහොම හරි. ස්වරයක් ඉස්සරහින් තියෙනවා නම් ව්‍යංජනයක් දිත්ත කරන්න පුළුවන් අදාළ තැනදී සුදුසු තැනදී කියලා මතක තියාගත්තම හරි. ඔව් ඒක වෙන සූත්‍රයක්. ඒක ව්‍යංජන සංදි වල ඉස්සරහට කතා කරනවා. පකාරස්ත අකාරය පයන්නේ අග තියෙන අයන්න මෙතන දුකාරස්ත ඔව් මේ දකාරස්ත කියලා අපි කියන්නේ දකාරස්ත උකාරය දයන්නේ අග තියෙන උයන්න
කොහොමද තියරිය මේ
අයන්නක් තිබුණත්
මම කියන්නේ අයන්නක් නෙවෙයි ඔව් කරයක් තිබුණා ඊට
පස්සේ තියෙන ව්‍යංජනයේ සුදුසු විදියට දිත්ත කරන්න පුළුවන් ඒ ඇති හරි ඉස්සරහට යමුනේ ඒක නිසා ඒක අන්තිම අකුරෙද මුල මේකේද ඒක මැදද ඒක ගැන හිතන්න ඕනේ සුදුසු විදියට දිත්ත කරන්න පුළුවන් දැන් වචනික ඇත්තටම මැදට එන්න පුළුවන් මේ දිත්තය හේතුව තමයි මුලට උපසර්ග කීපයක් ඇවිල්ලා ඒ වගේ දිත්ත වෙනවා මුලට උපසර්ග කීපයක් ඇවිල්ලා මැදින් දිත්ත වෙන්න පුළුවන් ඒ නිසා ඒක සුදුසු විදියට වෙන්න පුළුවන් හරි ඊළඟට අපි ඉස්සරහට යමු කොචිත් පටිපටිස්ස කියන සූත්‍රයෙන් ତତେ එතනදී කිව්වේ පටි කියන එකට ඔව් පටි කියන උපසර්ගයට පටි කියලා ආදේශයක් වෙනවා. ඒකෙන් හැදුණු වචනේ තමයි පටග්ගි කියලා කියන්නේ. පටග්ගි. ඒක හදමුද? හරි ඒක හදලා තියෙන්නේ. ඉක්මනට බලාගමු නේද? පටි අග් පති අග්ගි කියලා තියෙනවා. තේරුම ප්‍රතිගින්න කියන එකයි. අග්ගි කියන්නේ ගින්දරටනේ. පටි පති කියන එකේ තේරුම ප්‍රති ප්‍රතිගින්න. ඒ කියන්නේ ගින්දරකට විරුද්ධව දෙන ගින්න. තොට ජින වචන යුත්තංහි පති කියන මුළු කොටසටම පටි කියලා ආදේශයක් ගන්නවා. ඒ මේ සූත්‍රයෙන්. ඒක කරන්නේ මොකද සූත්‍රය? කොචි පති පටිස් ඔව් පටි පතිස් මාරු වෙලා තන පටි පතිස්ස වින්නෝනේ පතිස්ස පටි පතිහට පටි ආදී
මේකත් එක පියවරෙන් නේද
ඔව් කමන්නේ ඊට පස්සේ පති පති වෙනුවට ඊළඟ එකේ අපි ලියන්නේ පටි කියලා දැන් පති අග්ගි කියන එක ඊට පස්සේ පටි අග්ගි වුණා. ඊට පස්සේ අර පටි කියන එකේ කෙළවරේ තියෙන යන්න ලොප් වෙලා පැමිණෙනවා. ඉතින් සරාසරී ලෝපන් සූත්‍රෙන් ඊ ටික දැන් පුළුවන්. ඒ ටික කලින් කරපු දේවල්. මුල් ස්වරය අයින් වෙනවා. පිටිපස්සේ ස්වරයත් එක්ක එකතු වෙනවා. පටි අග්ගි කියලා තිබ්බ එක පටි අග්ගි වුණා පටග්ගි වුණා. එතකොට පටග්ගි කියලා කියන්නේ ප්‍රතිගින්නටම කියන නම. බුද්ධ දේශනාවේ එහෙම තියෙන නිසා තමයි මේ පදේ හැදුවේ එහෙම. ඒකේ අර්ථය එතකොට උඩම වචනේ දිහා බලලා තමයි අපිට අර්ථය තේරුම් ගන්න ලේසි. දැන් පටග්ගි කිව්වට එකවර තේරෙන්නේ නැහැ මේ මොකක්ද? කොහොමද මේක වචන වෙන් වෙලා හැදුනේ කියන අර්ථය තේරෙන්නේ නැහැ. එතකොට ඒකේ අර්ථය ගන්න තමයි පද වෙන් කරලා අර උඩම කියවර අපි හදාගන්නේ. තේරුණා. පටිදෝ ඒක ඉතින් ඒකෙත් පති කියන එක තමයි. ඒකනම් සාමාන්‍යයෙන් මෙතන එහෙම කළත් ඔගේ වරදක් නැහැ. ඉතින් මෙහෙම කළත් වරදක් නැහැ. අන්තිමට නෑ එහෙම අනිවාර්ය පිළිවෙලක් නැහැ. යටින් ඉරක් දෙකටම එකතු වෙන්න ගැවණා හරි.
කලින්
කැඩුවා කියලා වැඩක් නැහැ. ඔව් කලින් කැඩුවත් ඉවර නැහැ. ඒ කඩලා එතකොට ඉතින් පට් කියලාම එහෙමනම් ගන්න ඕන ආදේශය. එතකොට අපහැදිලි. ඊට හොඳයි මේ තියෙන විදියට ওই පියවර ওই තියෙන පිය ක්‍රමය හොඳයි. පැහැදිලි. එහෙම කළොත් යන්නේ නැතුව එතකොට පටි කියනකොට ආදේශය එන්නේ නැහැ. ඒ නිසා හොම්මම තමයි ගන්න ඕනේ. මේ පියවර ටිකම තමයි හරි. හරි නේද? එහෙනම් ඉස්සරහ එකට අපි යමු නේ. මේකේ තව ගැටළු මොන හරි තියෙනම් අහන් බලන්න.
එහෙම වෙන්න දෙයක්
නැහැ. එහෙම වෙන්න දෙයක් නැහැ. කොහොමද? පටි හැම තැනම ආදේශ කරන්න බෑ. ඇතැම් තැනක විතරයි ඈ. මොකේද? කියන්නේ මේ පටිපතිස්ස කියන එකට ඒ උදාහරණ අපිට ඉස්සරහට ලැබෙනවා ගොඩක්. ඒ නිසා දැනට ඒ ගැන එච්චර අවශ්‍යත් නැහැ. පටිහඤ්ඤති කියන්නේ තව උදාහරණ. පටිහඤ්ඤති පටිහඤ්ඤති කියන එක පටිහඤ්ඤති වෙනවා. එතනනම් මොකද පූර්වස්වර ලෝප මොකුත් කරන්න දෙයක් නැහැ. පිටිපස්සෙන් ව්‍යංජනයක් මේ තියෙන්නේ. පටිහඤ්ඤති කියලා තිබුණා කෙලින්ම එක සූත්‍රෙම ඉවරයි.
පටිහඤ්ඤති නේද?
ඔව්. පටිහඤ්ඤති පටිහඤ්ඤති වෙනවා. ඊට පස්සේ ඉතින් ඒ සූත්‍රයේදී කියනවා කොචීතිකින් ඇතැම් තැනක මේක වෙනවයි කියලා කිව්වේ ඇයි? පච්චත්තම් පතිලීයති ඒ වගේ තැන්වල මේ ආදේශය වෙන්නේ නැහැ. සමානයි අර්ථය. ඒ ගැන විස්තර කියලා තියෙනවා. ඉතින් ඒ දෙකේ සමානයි කියන එක තමයි කියන්නේ. එහෙම වෙනසක් තිබුණොත් මම පස්සේ කියන්නම් ඈ. වෙනසක් තිබුණොත් පස්සේ කියන්න. හරි. ඉස්සරහට යමු ඊළඟ සූත්‍රයට නේද? මේටිගේ මොන හරි අපහැදිලි තැනක් හරි තිබුණොත් තියනවලු. හරි එන්න ඊළඟ සූත්‍රය අපි කියන්න යන්නේ. යථා ඒව ඉති ඉහ යථා ඒව යන මෙහි සන්ධිකාරය කියනු
ලැබේ.
ඒවාදිස්ස රී පුබ්බෝච රස්සෝ. ඒවාදිස්ස රී පුබ්බෝච රස්සෝ යනු රිකාර ආදේශ විධාන සූත්‍රයි. ඒවාදිස්ස යනුද රී යනුද පුබ්බෝ යනුද ච යනුද රස්සෝ යනුද පදයෝය පද පසකි. ඒවාදිස්ස යනු ඉකාරාන්ත පුල්ලිංග සමාසාන්ත චට්ටි ඒකවචනයි. රී යනු ඉකාරාන්ත පුල්ලිංග අනුකරණ ප්‍රථමා ඒකවචනයි. පුබ්බෝ යනු අකාරාන්ත පුල්ලිංග තද්ධිතාන්ත ප්‍රථමා ඒකවචනයි. ච යනු නිපාතයි. රස්සෝ යනු අකාරාන්ත පුල්ලිංග තද්ධිතාන්ත ප්‍රථමා ඒකවචනයි. එතකොට අපි මේකේ පද ගලපලා කියද්දී මේකට සරම්හා කියන පදෙයි නවා කියන පදෙයි අනුවර්තනය කරගන්න ඕනේ. එකතු කරගන්න තමයි මේ සූත්‍රයේ ඒ දෙක නැහැ. ඒ වුණාට ඒ පද දෙකත් අරගෙන තමයි අපි අර්ථ කියන්නේ. සරම්හා ස්වරය කෙරෙන් පර වූ ඒවාදිස්ස ඒව ශබ්දයේ මුල් ඒකාරය හට නවා ඇතැම් තැනක රී රිකාර ආදේශයක්
වෙයි.
පුබ්බෝච පූර්වස්වරයද මේ කියන්නේ යථා කියන පදයේ තකාරස්ත ආකාරයයි. එන ඒ කියන පූර්වස්වරය රස්සෝ රස්ව වේ
මෙ
නැත්තම් කෙටි වේ. එතකොට මේකේ වෘත්‍යත් කියනවා සරතු පරස්ස ස්වරයෙන් පර වූ ඒවස්ස ආදි ඒකාරෝ. ඒව ශබ්දයේ මුල් ඒකාරය නවා ඇතැම් තැනක රිත්තං යාති රිත්තයකට යයි. ඒ කියන්නේ රියන්නක් බවට
පත්වේ.
පුබ්බෝච පූර්වස්වරයද ඨානාසන්නං රස්සං ස්ථාන ආසන්න වශයෙන් රස්වයකට පැමිණේ. යතරිව යතරිව යනුවෙන් පදයක් සැකසේ. යතේව විකල්ප වශයෙන් යතේව යෙයිද පදයක් සැකසේ. ඒ මොකක්ද කිව්වේ? එතකොට දැන් මේ ඒවාදිස්සරි පුබ්බෝච රස්සෝ කියලා කිව්වේ මේකෙන් ඇත්තටම කටයුතු දෙකක් වෙනවා. එතනදී මොකක්ද එක කටයුත්තක් තමයි රිකාර ආදේශයක් වීම. අපි කියද්දී ආදේශ විධාන සූත්‍රය කියලා කිව්වේ ඒත් එක්කම මේක රස්වේකුත් වෙනවා. ඒක නිසා ආදේශ සහ රස්ව විධාන සූත්‍රය කියලායි කියවෙන්න ඕන. ආදේශයක් වගේම රිකාර ආදේශයකුත් වෙනවා. පූර්වස්වරයේ රස්වේකුත් වෙන්නේ මේ සූත්‍රයෙන්මයි. පුබ්බෝච රස්සෝ කියන කොටතින්. එතකොට යථා ඒව කියලා අපි වචන දෙක ගන්නෙ. මොකද්ද තේරුම? යථා ඒව යම්සේන යම්සේම කියන එකයි අර්ථය. එතකොට ඒක වෙන් කර ගන්නවා යත් ආ ඒව පුබ්බ මදෝටිත සූත්‍රය. ඉතින් හොරොයිනේ අර මුලින් තිබුණු මුල් වචනයේ අග ව්‍යංජනය ස්වරයෙන් වෙන් කරලා පෙන්නනවා. ඊට පස්සේ ඒ විදිහටම තියාගෙන දැන් මේ සූත්‍රයෙන් කියවුනේ ඒව ශබ්දයේ මුල් ඒ යන්නට රියන්නක් ගන්න කියලා. පැහැදිලිනේ. ඒව පදයේ තියෙනවා පිටිපස්සෙන් ඒ යන්න වෙනුවට රිකාරයක් අරන් පෙන්නනවා. අපි එතන ඒ යන්න රියන්නක් වෙනවා. පැහැදිලිනේ. ඊට පස්සේ යත් ආ ඊපස්සේ මේ මෙතන තිබුණු යත් ආ රිව කියලායි දැන් තියෙන්නේ. ඊට පස්සේ අන්න ඒ ආ යන්නට කෙටි වෙනවා. ආ යන්න රස්ව වෙනවා. ඒ රස්ව වෙන්නේ තර සූත්‍රයෙන්. ඇයි ඒකෙන් කටයුතු දෙකක් කරනවා කියලා කිව්වන්නේ? ඉතින් ওই දෙකම එකවරම කරන්නත් පුළුවන් එකම පෙළෙන් ඉතින්. දැම්ම ඒ වුණාට එහෙම කරන්න යන්න ඕනේ. ටිකක් පුරුදු වුණායින් පස්සේ සූත්‍රේම ওই වැඩ දෙකම එකවර කළ හැකි. තොට යත් අ රිව කියලා ඊට පස්සේ හැදෙන්නේ. ආ යන්නක් වුණා. ඊට පස්සේ ආයන්නත් එක්ක අර කලින් අයින් වෙන් කරපු ව්‍යංජනේ ආපහු එකතු කරනවා. එතකොට යත් රිව කියලා වචනයක් හැදෙනවා. ওই විදිහටම තවත් පදයක් හැදෙනවා. තතහ ඒව තත රිව. තතහ ඒව තත රිව.
සරාසරයෙන්
කකලා තමයි යතේ වෙන්නේ. ඊට පස්සේ තව මේකෙදි කියනවානේ තව වචනයක් යතේව කියලා. ඇයි ඒ යතේව කියලා උදාහරණයකුත් දුන්නේ? යතේව. එහෙමත් පදයක් හැදෙනවා. ඒ කොහොමද? අරකම තමයි යතහා ඒව. මේ බෙලම. ඊට පස්සේ යත් ආ ඒව කියලා මේ දෙවෙනි පෙළ ඒ විදිහටම හැදෙනවා. ඊට පස්සේ තුන්වෙනි පෙළේ වෙනසක් වෙනවා. යත් ආ ඒව කියලා තියෙන්නේ මේ ආ යන්න කැපෙනවා සරාසරී සූත්‍රයෙන්. ඊට පස්සේ යත් ඒව කියලා තියෙන්නේ මේ දෙකතු වෙනවා ණය පරම සූත්‍රයෙන්. යත් ඒව කියලා වචන හදේ. තොට ඒක ඇයි මේක පෙන්වුවේ ඇයි? මෙතනදී කිව්වනේ හැමතැනම නෙවෙයි ඇතැම් තැනකයි මේ සූත්‍රය යෙදෙන්නේ කියලා. පැහැදිලි නේද? හැමතැනම මේ විදියට වෙන්නේ නැහැයි කියලා කිව්වනේ. ඒ නිසා තමයි මේ කියන්නේ මෙහෙමත් පද හැදෙන්න පුළුවන් කියලා. නවා කියන කොටස අපි සූත්‍රයේ අර්ථ කියද්දි කිව්වනේ ඇතැම් තැනකයි කියලා. ඇතැම් තැනක කියනවා කොච්චි කියලා.
සංස්කෘතියේ
කියන්නේ ඒ වගේ සිත් කියන්නේ කි සංස්කෘත එකෙන් අයන්න රස කරන්නේ නැහැ නේ. මොකද සාරාසරි ලෝකම් නේද? විකාරය කියන්නේ නැතුව අයන්න රස කරනවා. නව ගන්න. ඔය ඉතතම දැන් කොහොමත් මේ නවා බලයෙන් තමයි මේ විදිහ පදයකට හැදෙන්නේ. දැන් සූත්‍රේ නවා පදයක් කිව්වේ ඒකටම තමයි. කියන්නේ අනිවාර්ය නැහැ අර කතාව. ওই විදිහේ පදයක් හැදෙන එක අනිවාර්ය නැහැ. ඇතැම් තැනක තමයි මේ ආදේශය වෙන්නේ කියන නිසා ඒ නවාපදේ කිව්වේ. ඒසයි නවාපදයේ බලයෙන් මේදී මෙහෙමත් පදයක් හදාගන්න පුළුවන්. ඒතර මෙතනදී අපි ප්‍රශ්නයක් ඇහුවොත් නවාතිකින් නවා කියලා මේ සූත්‍රයේ කිව්වේ ඇයි? යතේව යන පදය සැකසීම පිණිසයි.
අර සූත්‍රේ ප්‍රස්ත කරන්න කිව්වේ ඒ ගහන
සාපරේ ඒකෙන් නෙවෙයි. නෑ ඒක මෙතෙන් නදල් නෑ. ඒක මෙතන මේ විදිහටම ගන්න ඕනේ. හරි නේද? ඒක තව මොන හරි ගැටලු තියේද? අපහැදිලි නැතුව ඇති. දැනට අපිට තාම මේ වාක් පාලි වාක්‍ය ගැන මොකද තේරෙන්නේ නැති වෙයි. සංදි ගැන කතා කරා යන්නේ නේද? ඉතින් දැනට මේ සංදි ටික මේ ටික බලන් යමු. මේ හැදෙන විදි ටික පාලි වාක්‍ය ගැන කෙටි පොඩ්ඩක් සඳහනක් කරන්න අදහසක් තියෙනවා නාම කාණ්ඩේ පටන් ගන්න තැනදී. වාක්‍යයක කොහොමද ඉන්න ඕන රටාව කියලා. විභක්ති ගැන පොඩි සඳහනක් පොඩ්ඩක් කියන අදහසක් තියෙනවා. හරි ඊළඟ සූත්‍රයට අපි යමු නේද? න ඉමස්ස ති අංගිකං ලහු එස්සති අත්ත අත්තං ඉතෝ ආයති තස්මා ඉහ සබ්භි ඒව ච අභිඤ්ඤා පුත ඒව පා ඒව ඉති ඉහ යන මෙහි සන්ධිකාරය කියනු ලැබේ වා ඉති ඒව වා යන පදය මතු සූත්‍රය සමග සම්බන්ධ කරනු ලැබේ නැත්තම් මතු සූත්‍රයේහි වැටේ. එහෙම කිව්වත් හරි. යවමදන තරලා ඡාගම යවමදන තරලා ඡාගමා යනු ආගම විධාන සූත්‍රයි. යවමදන තරලා යනුද ච යනුද ආගමා යනුද පදයෝය පද තුනකි. යවමදන තරලා යනු අකාරාන්ත පුල්ලිංග සමාසාන්ත ප්‍රථමා බහුවචනයි ච යනු නිපාතයි. ආගමා යනු අකාරාන්ත පුල්ලිංග කිතකාන්ත ප්‍රථමා බහුවචනයි. එතකොට මේකෙත් සරේ කියන පදයයි වා කියන පදයයි මෙතෙන්ද එකතු කරලයි අර්ථ කියන්න ඕන. අපි අර්ථ කියමු. සරේ ස්වරයක් පසුව ඇති කල්හි යවමදන තරලාච යකාර ඒ පිළිවෙලට ඒ විදිහට කියමු. යකාර වකාර මකාර දකාර නකාර තකාර රකාර ලකාරය. කොහොමද ඒ කීවේ පිළිවෙලට මතක තියාගෙනද? මේ සූත්‍රය දිහා බලාගෙන කියන්න ඕනේ. පිළිවෙලට කියනවා දැන් මේ ය ව ම ද න ත ර ල කියලානේ තියෙන්නේ. මෙන්න මේ අකුරු ටික තමයි දැන් ඔය කිව්වේ. ඔන්න ඔය අකුරු ටික ආගම ඔව් වා විකල්පයෙන් ආගම ආගම වෙති. ඒක තමයි තේරුම. එතකොට සූත්‍රයේ තේරුම අපි තව ටිකක් ඉස්සරහට ඉදිරි ටිකක් කියලා හිමු. සරේ
පරේ
ස්වරයක් පර කල්හි යාදයෝ යකාර ආදී මෙම ව්‍යංජනයෝ වා විකල්පයෙන්
ආගමා හොಂತಿ
ආගම වෙති චකාරේන
සූත්‍රයේ
චකාර
බලයෙන්
ගෝච
ගකාර
ආගමයක්ද
වේ
නෛමස්ස තිවංගිකං ලහු මෙස්සති අත්ත දත්තං ඉතෝ නායති තස්මාතිහ සබ්භිරේව චලභිඤ්ඤා පුත්‍රගේව පාගේව යනු උදාහරණ පදයි. මේක පා ඒව කියන එක පගේව කියලායි වචනේ හැදෙන්න ඕනේ. පොත්වල කොහොමද තියෙන්නේ? පගේව. මොකද? රත්සන් සූත්‍රයක් තියෙනවා. තව ටිකක් ඉස්සරහට මේ සූත්‍රයේ තව ටිකක් කියන්න තියෙනවා.
සාධාරණයෙන්
වරහන් කරන්න ආගම වෙන එක හරි, අපි ඉතිරි කොටසක් තියෙනවා, ඒ ටිකත් අපි කියලා මිමුකු නේද? රස්සං ඉති රස්සං යන සූත්‍රයෙන් ව්‍යංජනේ පරේ ව්‍යංජනයක් පරකල්හි කොචි ඇතැම් තැනක රස්සෝ රස්සය වේ. රස්සං යනු රස්ස විධාන සූත්‍රයි. රස්සං යනු අකාරාන්ත තද්දිතාන්ත පුල්ලිංග වෙන්න ඕන. අකාරාන්ත පුල්ලිංග තද්දිතාන්ත ဒုတိယා ඒක වචනයි. එතකොට මේකේ එක පදයයි මේ සූත්‍රයේ තියෙන්නේ. හරි දේසි නේද? එතකොට මේකේ තව එකතු වෙන්න ඕන සරා කියන පදේකුයි ව්‍යංජනේ කියන පදේකුයි කොචි කියන පදේකුයි. ඒ ටිකත් එකතු කරලා තමයි අපි අර්ථ කියද්දි කියන්නේ. ව්‍යංජනේ ව්‍යංජනයක් පරකල්හි කොචි ඇතැම් තැනක සරා පූර්වස්වරයෝ රස්සං රස්සයට පැමිණේ. පගේව පගේව යනුවෙන් පදේසකති වා ඉතිකින් සූත්‍රයෙහි වායයි කීවේ කුමටද? ච අභිඤ්ඤා පුත ඒව පා ඒව යනාදී තැන්වල මෙසේ සම්දි නොවි තැබීම පිණිසයි. කියන්නේ අපි මේ ටික බලාගෙන යමු මොකද්ද මේ කිව්වේ කියලා. එතකොට මේ යවමදන තරලා ඡාගමා කියලා කියන්නේ මෙදට මෙන්න මේ අකුරු එකතු කරන්න ආගම කරන්න තියෙන සූත්‍රයක්. ඒ නිසා අපි කිව්වා ආගම විධාන සූත්‍රයක් කියලා. එතකොට මොන මොන අකුරුද මෙදට ඒ වගේ වචන දෙකක් මෙදට එකතු කරන්න පුළුවන්? මොන මොන ව්‍යංජනද? ඒ ටික තමයි දැන් මේ කියාගෙන ගියේ. මොනවද කියමු බලන්න. ඊට අමතරව හල් ගයන්නකුත් මෙතන එකතු කරන්න පුළුවන්. දැන් මේ අකුරු වල දැන් කියලා තියෙන අයන්නකුත් එක්ක නේ, නිසා අපි අයන්නක් ගන්න හැනේ මේ සූත්‍රයේ කියලා. ඒ දැන් ඒ අයන්න අපි අර මුලින්ම කියවනේ ව්‍යංජනය කියන්න ලේසිය සඳහා තමයි අපි ඒ අයන්න ගත්තේ. එහෙම නැත්නම් හල් අකුර ගත්තම ලේසි පදේ හදන්න. මේටි අර ගත්තත් වරදක් නැහැ, අරන් ආපහු අයින් කරන්න ඕනේ. ඒ නිසා ඊට ලේසි හල් අකුරම ඔතෙන් ගන්න එක. පැහැදිලි නේ? එතකොට මුලින්ම න ඉමස්ස කියලා වචනේ තියෙන්නේ. පැහැදිලි ඒකේ අර්ථය. ඒ වාක්‍යක නැතුව අපිට හරියටම කියන්න බෑ. මොහුට නොවේ, හරි මොහුට නැත කියන වගේ අර්ථයක්. න ඉමස්ස. ඒ අර්ථ ලියන්න ඕන නැහැ. දැනට අපි ඇත්තටම වාක්‍ය කතා කරනව නෙවෙයිනේ. පද හැදෙන හැටිනේ කතා කරන්නේ. يعني ඉතින් මේ වගේ වචනේ තේරුම බලන එක අවශ්‍ය නැහැ. බැලුවට තේරුමක් නැහැ. මොකද වාක්‍යයක නැතුව හරියටම අපිට ඒ වචනේ තේරුම දෙන්න බැහැ. වාක්‍යයක යෙදුනොත් තමයි ඉමස්ස කියදී මොහොත වෙන්නත් පුළුවන්, මෙයට වෙන්නත් පුළුවන්. ඒ යෙදෙන තැන අනුවයි අර්ථය කියන්න ඕන. ඊට පස්සේ ඊළඟ පදයේ හැදෙද්දි තියෙන වෙනසකට තියෙන්නේ මුල් එකේ හල් යයන්නක් එකතු වුණේ, දෙවෙනි වචනේ ඒ වෙනුවට හල් වයන්නක් එකතු වෙන්නේ. ඉතින් ඒක පැහැදිලි. හල් වයන්න ඊට පස්සේ පිටිපස්සෙන් තියෙන අයන්නත් එක එකතු වෙනවා. ති අංගිකං කියලා තිබුණ එක ති වංගිකං වුණා. ඔව් තව ඒ වගේ වචන තියෙනවා. ඉතින් ති අඟුලං ති වංගුලං ඒ වගේ පද. නෑ එහෙම කතාවක් නෑ. ඒවා ගැන හිතන්න යන්න එපා. ඉතින් ඒ මුල තියෙන අකුරානුවයි පිටිපස්සේ එක එහෙම කතාවක් නැහැ. එහෙම රීතියක් කියලා නැහැ. ඒ නිසා ඉතින් බුද්ධ දේශනාවේ යෙදෙන විදිහට පද වෙන් කරලා බලද්දී මැදට එකතු වෙලා තියෙන මොකද්ද කියන එක අපිට වෙන් කරගන්න පුළුවන්. පැහැදිලි නේද? දැන් නයිමස්ස කියලා තිබ්බම දැන් මේකේ තේරුම බොහෝ තැනක දැන් අපිට අපහැදිලි පද නම් අට කතාවේ ඒවා වෙන් කරලා පෙන්නලා තියෙනවා. මෙහෙමයි මේකේ අර්ථ ගන්න ඕන පද වෙන් කරගෙන. ඊට පස්සේ බලන්න ඕන දැන් එහෙමනම් වෙන් කරපු එක අපහු එකතු කරද්දි මොකද වෙලා තියෙන්නේ? මැදට අමතෙන් තව අකුරක් එකතු වෙලා තියෙනවා. අන්නේ අකුර තමයි එතකොට ආගම අකුරක් කියලා කියන්නේ. පැහැදිලි නේද? ආගම වෙනවා කියන එකේ තේරුම අලුතෙන්ම එනවායි කියන එකයි. එතකොට ආගමයක් කියන එකේ තේරුම නොතිබුණු එකක් අලුතෙන්ම එනවා. අන්නේ අලුතෙන්ම ආවයි කියන එක පෙන්වන්න තමයි අපි අර වරහන් කරලා පෙන්වන්නේ. දැන් කලින් අපි කතා කරපු ඒ වගේ දිනුනේ ආදේශ එහෙමනේ. ආදේශයක් ලොප් වීමක් එහෙමනේ උනේ. හරි දැන් මේකෙදී ආගමයක් නිසා අපි ඒක වෙනම පෙන්වන්න වරහන් කරලා පෙන්වන්න. ඒවා මතක තියාගන්න ඕන. දැන් මෙහෙම වරහන් කරලා හැම පෙන්න එක ආගමයක් පෙන්වන්න අපි කලේ. අලුතෙන් ආපු අකුරක් නිසා ඒක පෙන්වන්නයි කියලා. එතකොට අංග තුනක් ඇති. විපරියාස කියන්නේ වෙන එකක් ඈ. පද මාරු වීමට කියනවා පද විපරියාස. හවිපරිය යෝ ලෝවා කියන එක රූපය තියෙන්නේ. ତୋର ଇତିରି ବଚନ ଲହୁ ଏସ୍ସତି ଲହୁ ପଦେଟ ଏସ୍ସତି କିଏନ ବଚନେ ଏକତୁ ଏନମା ମେଦଟ ହାଲ ମାୟନ୍ନକ ଏକତୁ ଏନି ଏବକ୍କମ ଲିଆନ୍ନ ଓନ ନେ ନେଦ ତୋର ପଦେ ହଦା ଗନ୍ ଦେନ୍ ପୁଲୁଆ ଇତିରି ଟିକ ଦେନ୍ ତାନିଏନ୍ ହଦା ଗନ୍ ଇତିନି ଇତିରି ବଚନ ଟିକ ଦେନ୍ ତାନିଏନ୍ ହଦାନ୍ନ ତିଏନ ବଚନ ଟିକ ତମାଇ ଇତିରି ଦେନଟ କିଏବୁ ନେତି ଟିକ ඒ ටික අපි ඊළඟ දවසේ ඔව් බලනවා. කලින් දවසේ ටික අද බලනවා. හරි. ତତେ ඒ ගැන අපි ආපහු එහෙනම් කියන්න ඊළඟ දවසේ ඒකේ පද හදලා තියෙන එකේ ගැටලුවක් ආවොත් ඊළඟ දවසේ අහන්න. ඔය චල විඤ්ඤා කියන වචනේ හැම බොහොම බහුලව යෙදෙන වචනයක්. හැබැයි වචන දෙක ච අභිඤ්ඤා ච කියන්නේ 6ට අභිඥා කියන්නේ අභිඥාවට ච අභිඥා කියන එකේ තේරුම එතකොට අභිඥා 6 ච අභිඥා චල භිඥා වෙනවා එතකොට මූර්ධ ජහල් ලයන්ක් මෙතට ඇවිල්ලා එච්චරයි වෙනස දැන් මේ වගේ හල් යයන්ක් හල් වයන්ක් ආවා වගේ අනික්කේ හැදුණු වචනවල අලුතෙන් ආපු වචනේ අලුතෙන් ආපු අකුර මොකද්ද කියලා හොයාගන්න පුළුවන් පැහැදිලි නේ මුලින්ම වෙන් කරලා දීලා තියෙනවා දැන් සූත්‍රය පටන් ගන්න කලින් මේ අපි අර කියාගෙන ගියේ න ඉමස්ස තී අංගිකන් ඔහොමම කියන් ගියානේ ඒ කියන් ගියේ මේ වෙන් කරපු පද ටික ඈ පැහැදිලිද ඒකත් ටිකක් අවධානයෙන් ඉන්න ඕන මුලින්ම අපි මේ යවමදන තරලා ඡාගමා කියන මේ සූත්‍රයට කලින් කියාගෙන ගියා වචන ටිකක් ඒ කිව්වේ මෙන්න මේ දැන් හැදුණු පද ටිකේ විසන්දි ටික පද එකතු වෙන්න කලින් තියෙන වචන ටිකයි ඒ කියාගෙන ගියේ එකතු වෙන්න කලින් තියෙන විදිය ඊට පස්සේ දැන් සූත්‍රය කියලා ඉවර වෙලා හැදෙනු විදියක් දැන් කියලා තියෙන්නේ අපිට ලොකුවට දැන් කරන්න දෙයක් නැහැ දැන් හැදෙන්න කලින් තිබ්බේ කොහොමද හැදුනේ හැදුනයින් පස්සේ කොහොමද කියලාත් කියලා තියෙන්නේ ඉතින් සූත්‍රේ දාලා හදන්න විතරයි අපිට තියෙන්නේ හරි එකයි එකයි තියෙනවා උත්තරයේ විදියට දෙක තියෙනවා එකයි එකයි තියෙද්දි දෙක වෙන්න මොකද කරන්න ඕන කියලා අහන්නේ කොයි දැන් එකතු කරන්න තියෙන්නේ නේද 5යි 2යි තියෙනවා 5යි 2යි කියලා තියෙනවා ඉලක්කම් දෙකක් අන්තිමට 7යි කියලා උත්තරේකුත් දීලා තියෙනවා 5යි 2යි මොනවා වුණාමද 7 වෙන්නේ කියලා අහන්නේ වගේ කතාවක් තියෙනවා මැදට අර එකතු කිරීමේ ලකුණ දාන්න විතරයි අපිට තියෙන්නේ වගේ මේ මැදට අර එකතු වෙන අකුර දාන්න විතරයි තියෙන්නේ හරි ඊට පස්සේ එහෙමනම් ඒකේ තව ඊට අමතර උදාහරණ ටිකක් දීලා තියෙනවා භාෂාවතරණේ පොතේ 17 පිටුවේ ඉතින් ඒත් ගොඩක් තියෙන උදාහරණ මේ මෙතන තියෙන උදාහරණම තමයි හරි එහෙනම් අපි තව ටිකක් ඉස්සරහට යමු නේද රසං සූත්‍රයේ ව්‍යංජන වල මේකෙදි අතරම තියෙන ව්‍යංජන වලට වෙනම රසං සූත්‍රයක් නැහැ ඒකයි කතාව අපි කියාගෙන යමු පගේව කියන එක තමයි පදේ හැදෙන්න ඕනේ. අනිත් ඒවා නෙමෙයි. පගේව කියන පදේට විතරයි. පා ඒව කියලානේ වචන දෙක තියෙන්නේ. අපි ඉස්සරහට ඊළඟ එකත් කියලා ඒ පදේ හදමු.
ඉතින්
ගන්න මේ යවමත් ගන්න. ඒකෙන් හැදෙන්නේ පාගේ වගේනේ. ඒක කෙටි කරන්නේ කොහොමද? පා යන්න තියෙන අයන්න ආයන්න අයන්න කරන්න තමයි රත්සන් සූත්‍රය ගත්තේ.
දැන්
එහෙම පදයක් හැදෙන්නේ නැද්ද පාගේ වගේ නේද? කියලා අපි ඉදිරියට යමු. එත් මේ පා ඒව යනාදී තැන්වල සරේ කොචි ඉති සරේ කොචි යන සූත්‍රයෙන් සරානම් ප්‍රකති හෝති ස්වරයන්ගේ ප්‍රකෘතිය වේ. සරේ කොචි යනු ප්‍රකෘති විධාන සූත්‍රයි. සරේ යනුද කොචි යනුද පදයෝය පද දෙකකි. එතකොට මේකට සරා කියන පදෙයි ප්‍රකති කියන පදෙයි එකතු කරගන්නයි කියලා තියෙනවා. ඒ නිසා අපි මේ දෙකත් එකතු කරලා අර්ථ කියනවා. සරේ ස්වරයක් පරකල්හි කොචි ඇතැම් තැනක සරා ස්වරයෝ ප්‍රකති ප්‍රකෘති වෙත්. සත්සරූපමේව තමාගේ ස්වරූපය ඇත්තේම වෙයි. න විකාරෝ ඉති විකාරයක් නොවේය යන යන අර්ථයි. එතන ඒක ගන්න න විකාරෝ ඉති අත්තෝ විකාරයක් නොවේ යන අර්ථයි. මේ මොකක්ද කිව්වේ? මේ සරේ කොචි කියන සූත්‍රය අවශ්‍ය වෙන්නේ පා ඒව කියන පදේ එතනදී ඒ රස්ව නොවි ඒ විදිහටම තියෙන්න වෙනසක් නොවි තියෙන්න ඕන නිසායි මේ සූත්‍රය කිව්වේ. වෙනසක් නොවි ඒ වගේම ආගම ආදියකුත් වෙන්නේ නැතිව ඒ විදිහටම තියෙන්න ඕන නිසා. එතකොට ඒකෙනුත් එක උදාහරණයක් හදමු නේද? පගේව කියන වචන හදුවානේ. එතකොට පා ඒව කියලා වචනේ තියෙනවා. යවමදනතරලා සූත්‍රයේ ච ශබ්දයේ බලයෙන් අරාකුරු ටිකට අමතරව හල් ගයන්නකුත් ඉන්න පුළුවන් කියලා කිව්වානේ. ඒ හල් ගකාරය ගත්තා. එතකොට පා ගේව කියලා තියෙන්නේ පකාරස්ත ආකාරය කෙටි කරනවා රත්සන් සූත්‍රයෙන්. ඊට පස්සේ හල් ගයන්න ඒ කාර්යයට පමුණුවනවා, හල් පයන්න අයන්නට පමුණුවනවා, පගේව කියලා වචනේ හැදෙනවා. කල් ඇතිවීම කියන තේරුම නේද? උදේසන කියන අගේ අර්ථය පාතෝ කියන අර්ථයට සමානයි කියලා කියනවා නේද?
කියන කෙනෙක් කියනවා.
ඔව් පගීව කින් එමේදීම පුතේ. ඊට පස්සේ අර සරේ කොචි කියන සූත්‍රයෙන් ඒ මොකක්ද එතන කිව්වේ? ඒක කිවි ඇයි? ඒකෙන් වෙනම පදයක් හැදෙන්නේ නැහැ. ඒ තරේ කොචි කියන සූත්‍රය පෙන්වුවේ ප්‍රකෘති විධාන සූත්‍රයක් කියලා කියන්නේ වෙන වෙනසක් වෙන්නේ නැතුව තියෙන විදියටම තියන්න පුළුවන්. ආගම ආදියක් වෙන්නේ නැතුව මැදට මොකුත් එන්නේ නැතුව කලින් තිබ්බ විදියටම තියෙන්න පුළුවන් කියන එක පෙන්වන්නේ. උදාහරණයක් විදියට එකයි පා ඒව ච අභිඤ්ඤා කියන ඒ විසන්ධි පද ටිකම ආපහු පෙන්වන්නේ. ච අභිඤ්ඤා පුත ඒව පා ඒව කියන ඒවා ඒ තැන්වලදී ආගමයක් වෙන්නේ නැතුව තිබ්බ විදියටම තියෙනවා. එහෙම පදත් උද්දේශනාවේ තියෙනවා කියන එකයි මේ කියන්නේ.
ඒක තමයි සම්පද දෙකක් දැන් ලං කරන්න කියන්නේ. ඒක අර ප්‍රතිග්‍රහණය ලං කරලා දිනවා.
එහෙම පා ඒව. මේක නම් ලං කරන්නේ නැහැ කියනයි මට මතක. මේ තැන නම් ඒ විදියටම තියෙනවා කියලායි මට මතක. කොහොමද එහෙම දාන්නේ? ඒ ලොක් වීමක් පෙන්වන්නේ එහෙම දාන්නේ. සංදි වීමක් පෙන්වන්න නෙවෙයි ඒවා, ඒ පැරණි පොත්වල නෑ. ඒව දැන් අලුතෙන් ওই ඉංග්‍රීසි ක්‍රමයක තියෙන ඒවා. ඒ කමා ඒ කමා ඒවා නෑ පැරණි. මේකනේ ඔය කියන්නේ නේද? අපිටමකෝ ලහු එස්සති ඒ වගේ වගේ උමින් දාන්න බෑ. මේක ලොක් වීමක් පෙන්වන්න තමයි දාන්නේ. ලොක් වුණ අකුරක් පෙන්වන්න. අකුරක් අයින් වුණා කියන එක පෙන්වන්න. ඒකත් පැරණි පුස්කොළ පොත්වල ඕවා මොකුත් නැහැ. ඒවා බලලා දැන් කොහොමයි ලකුණ නැහැ නේනම් මේක. එහෙම කියලා. මේ ඒක අර රටාව අනුව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට හිතලා බලන්න දැන් මෙච්චර ඒ ලකුණු දාලා තිබිලත් අපිට තේරුම් ගන්න බැරි නම් ඒ කාලේ පොත් කියවුවා නම් එහෙම හරි වැඩේ වෙන්නේ නේද? දැන් අනිත් කතාව දැන් අපිට මේ පොත් බලාගෙන යද්දි තේරුණ දෙයක්. දැන් අර මහ ප්‍රාණ අකුරු අල්ප ප්‍රාණ උණයි කියලා එකට වෙනම සූත්‍ර එහෙම තියෙනවානේ. දැන් මුල් කාලේ පොත් දැන් අපිට නම් මහ ප්‍රාණ එකයි අල්ප ප්‍රාණ එකයි වෙනස පේනවා පොත්වල තියෙන නිසා. කටපාඩමින් ගේන කාලේ කොහොමද පෙන්වන්නේ මේක මහ ප්‍රාණයි මේක අල්ප ප්‍රාණයි ඒකට මේ සූත්‍රෙ ඉන්න ඕන කියලා. ඒ කාලේ එකයි දැන් කොයිතරම් ඒව ගැන සැලකිල්ලක් තිබිලා තියනවද කියන එක. එහෙම නැත්නම් ඇත්තටම දැන් ඒක මිදාහන් කියලා තියෙන එක. ඉතින් කොහොමද ඔක වෙනස තේරුම් ගන්න ඒක උච්චාරණයෙන්ම විතරනේ වෙනස හොයාගන්න පුළුවන්. ඒක මිදාහන් කියලා තියන්න බැරිද? තියන්නත් පුළුවන් කියන්නත් පුළුවන්. හැබැයි ඒ වුණාට ඉතින් ඒ පුරාණතුම ඒ වගේ තැනක්වත් කවදාවත් වෙනස් කරන්නේ නැහැ. නැත්තම් දැන් කටපාඩමින් ගේන කාලේ ඉතින් පොතක පෙන්වන්න දියකුත් නැහැ මේ කල්ප ප්‍රාණා කියන එක. මේ උච්චාරණයෙන්ම විතරයි වෙනස පේන්නේ. ඉතින් ඒ දැන් පවා බොහොම ගරුත්වයෙන් ඒවා වෙනස් කරලා නැහැ කවදාවත්. දැන් ඔය සමහර එක කියනවානේ පොත් වල තියෙන ඒවා වෙනස් වෙලා ඇති බුද්ධ දේශනාවේ කටපාඩමින් ගినాපු කාලේ කියලා. මේ මං කියන්නේ ග්‍රන්ථ රචනා කරපු යුගයේ වෙද්දි මුල් බුද්ධ වර්ෂ 430 ගණන් වගේ වෙද්දි. ඉතින් ඒ කාලේ අඛණ්ඩව රහත් පරම්පරාවක් වැඩ හිටපු යුගයක්. ඉතින් ප්‍රකටවම රහතන් වහන්සේලා බහුලව හිටපු කාලේ ලංකාවේ බුද්ධ ශාසනය ලැබිලා අවුරුදු 200ක්වත් අඩු කාලේ 200ක් විතර වගේ කාලේ තමයි සංගායනාව කෙරෙන්නේ. ඒක නිසා ඉතින් අපි ඒ කාරණා ගැන දැන් මේ දේවල් බලාගෙන යන අතරේ කල්පනා කරන්න ඕන. දැන් කටපාඩමින් ගියේදී මේ වගේ පොඩි වෙනස්කම් පවා එහෙම වෙනසක් නොවෙන්න ඒ උතුමිය රැකලා තියෙනවා. ඒක නිසා ඉතින් අපි මේ ධර්ම ගරුත්වය ඒ උතුම ඒක රැකගෙන ආපු එකේ ගරුත්වයත් බොහොම ඉහළින් සලකන්න ඕන. ඒක නිසා ඉතින් අර කවදාවත් හිතාමතා මේ වගේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණයක්වත් වෙනස් කරන්නේ නැහැ. නැත්තම් ඉතින් හරි ලේසියිනේ ඔය මේ ව්‍යාකරණ කතා මොකුත් ඕන නැහැ. එක ව්‍යාකරණ සූත්‍රයක්ම අයින් කරන්න පුළුවන්. දෝදස්සච සූත්‍රය එහෙම ඕන නැහැ. හරි ලේසියෙන් අර Tamanට උච්චාරණය කරන්න පහසු විදියට දෙවිදීම පද තියෙනවා. අනිකම දෙකමකෝ ව්‍යාකරණ කියලා දෙකම තියෙනවා. ඉතින් දෙකක් ඕන නැහැනේ. දෙකේ මාර්ථයත් එකයි නං එක අකුරක් විතරයි නම් පොඩ්ඩක් වෙනස් වෙන්නේ. තියෙන හැමතැනම ව්‍යාකරණ කියලා කියන එක ව්‍යාකරණ කියලාම කියාගෙන යනවා. උච්චාරණය කරද්දී පොත්වල කියලාත් නැහැ නේ කොහෙවත් ඒ වෙද්දි. ඉතින් කවදාවත් එහෙම කරලා නැහැ. ඉතින් ඒ වෙනස්වට තිබුණු තැන් ඒ විදිහටම අරන් තියෙනවා. දැන් නැත්තම් ඔච්චර පොත් මහලකුවට අට කතා එහෙම ලියන්න වෙන්නේ නැහැ. ගොඩාක් ඔය තේරගාතා අටුවා අපදාන ජාතක අට කතා බලද්දි තේරෙනවා සමහර විට බොහොම කලාතුරකින් තමයි එක වචනයක් ප්‍රධාන රීතියට වඩා වෙනස්වට ගිය තැන් තියෙන්නේ. බුද්ධ දේශනාවෙම සමහරට එක වචනයයි දෙකයි තියෙන්නේ වගේ. ඒත් ඒවට වෙනම ව්‍යාකරණ රීතිත් හදලා ඒත් එක්කම අට කතාවේ වෙනම ඒ ගැන විස්තරයකුත් කරනවා. ඉතින් එච්චර දෙයක් කළේ අර දහම වෙනස් නොකර ඒ විදිහටම ඒ පැරණි පුරාණේ රැගෙන ආපු විදිහටම වෙනස් කරන්න නැතුව ගේන්න ඕන නිසා. එහෙම නැත්නම් බොහොම ලේසියෙන් ඒ වචන වෙනස් කරලා ව්‍යාකරණ රීති ගොඩාක් අඩු කරගන්න තිබුණා. මේ 700කට ලං වෙන්න තියෙන කච්චායන සූත්‍ර ටික තැහෙන ප්‍රමාණයක් අයින් කරන්න තිබුණා. ඒ විදිහට මෙයා කළා නේ. ඒක නිසා ඉතින් කවදාවත් ඒ උතුම එහෙම කරලා නැහැ කියන ඒවා ගැනත් අපි ගරුත්වයේ තියාගන්න ඕනේ මේ දේවල් බලන් යද්දී. හරි. තව එහෙමනම් මේ ටිකේ මම හරි ගැටලුවක් තියෙනවා. පිටොට සරේ කොච්චි කියන සූත්‍රයයි යෙදුනේ කියන එකත් මෙතනදිම කතා කරමු. ඒකෙදි ඇත්තනම මොකුත් පදේ වෙනසක් වෙන්නේ නැහැ. පදේ හැදුවොත් හදන්න තියෙන්නේ පා ඒව කියලා ලිව්වා. සරේ කොච්චි කියලා ලිව්වා ආයෙත් පා ඒව කියලාම ලියන්න වෙන්නේ. ඇයි? ඒ වෙනසක් වෙන්නේ නැතුව කිසිම කලින් තිබුණු විදිහටම ඒ සූත්‍රය ඒ පද දෙක තියන්නත් පුළුවන් මේ ප්‍රකෘති විධාන සූත්‍රයකින්. ප්‍රකෘති විධානයි කියන එකේ තේරුම ආගමයක් හෝ වෙනත් ආදේශයක් හරි වෙන්න තියෙනවා නම් ඒ දේවල් වෙන්නේ නැතුව වළක්වනවා. පැහැදිලිද කතාව? ඒ කියන්නේ වචන දෙක එකතු වෙන්නේ පා ඒව කියලානේ. දැන් මේකේ උඩම තියෙන පා ඒව කියලානේ. එතකොට පා ඒව කියන පදේ ඒ විදිහටම බුද්ධ දේශනාවේ තියෙනවා ඇතැම් තැනක. පගේව කියලාත් තියෙනවා. එතකොට පා ඒව කියන එක එහෙම්ම තියාගන්න නම් අපි මොකද කරන්නේ? දැන් මේ ආ යන්නට දැන් ඒ යන්නට එක එක වෙනස්කම් කරන්න පුළුවන් නේ කලින් සූත්‍රවලින්. ඇයි රියන්නක් දාන්න පුළුවන් කිව්වා නේද? ඇයි අර ඒවාදිස්සරී පුබ්බෝච රස්සෝ කියන සූත්‍රයෙන් ඒක දැන් මෙතෙන්ටත් ඕනනම් ගන්න පුළුවන්. ස්වරයකින් පිටිපස්සේ ඒ යන්නක් තියෙනවා. ඒ යන්නට රියන්න අරගෙන පා යන්නට ඕනනම් අයන්නක් දාලා පද හදන්න පුළුවන්. එහෙම ඒවා ඒ කරන ඒවා මුකුත් කරන්න එපා කියන එක තමයි මේ සරේ කොචි කියන සූත්‍රයෙන් කියන්නේ. ඒ කලින් මොනවා හරි කිව්වනම් මේ සංදියාදියක් වෙන්න ඒ මුකුත් කරන්න එපා තියෙන විදිහටම තියන්න ආරින්ද කියන එක තමයි සරේ කොචි කියන එකේ තේරුම. ප්‍රකෘති විධාන සූත්‍ර කියලා අපි කියන්නේ තියෙන විදිහටම තියන්න කියන එකයි තේරුම. ඒ නිසා ඉතින් ඒක අපි පදේ හැදුවොත් හදන්න වෙන්නේ පා ඒව කියලා කියනවා. පා ඒව එතකොට වින වචන යුක්තංකි ආපහු පා ඒවම කියලා කියනවා. පා ඒව සරේ කොචි. කොට අබහු එකෙන් කියවෙන්නේ මොකුත් වෙනසක් කරන්න නැතුව හිම තියන්න කියන්නේ. තියන්න අරින්න කියන එක. අබහු එතකොට හිම නියම. හරි නේ. හරි. ඊළඟ සූත්‍රයටත් අපි යමු නේද? හරිද මේ ටික? තවමනා හරි ගැටලු තියෙන්නේ? පරිචිතයක් නෑ. කො සමහර එක්ක තේින්නෙත් නෑ. ගැටලු එහෙම තියේද?
අවසරයක් ගන්නකොට ඒ විදිහටම කියන්න පුළුවන් මේ වචන කීපය වගේ
එකයි. පුළුවන්. ඒ කියන්නේ අතරම සංදි වෙන්නේ නැති තැන්වල ඒ ප්‍රකෘති විදියට වෙන ආදේශ ආදියක් වෙන්න තියන්නේ නැතුව ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න. තව මේවා ගැන විස්තර රූප සීදී වගේ පොත්වල කියවෙනවා. ඒ තැන්වල ඒ ප්‍රකෘති කරන්න පුළුවන් තැන් ටිකක් විශේෂයෙන් කියනවා. මෙන්න මේ මේ වගේ තැන්වල මේ මේ විදිහේ ප්‍රකෘති ටිකක් වෙනවා කියලා. දැන් ඉච්ඡර විස්තර බාලාවතරි නැහැ. ඒකයි දැන් අපිට වෙන ප්‍රශ්නේ. දැන් රූප සිද්ධියේදී පස්සේ හිමීටේ දැන් පස්සේ කාලෙක බලාගමු නේද? එතනදි කියනවා මෙන්න මේ වගේ තැන්වලදී ප්‍රකෘති වෙනවා. මේ තැන්වල සංදි කරන්න එපා කියලා ඒ වගේ සංදි සිද්ධ නොවන තැන් ටිකක් පෙන්නනවා. පැහැදිලි නේ? ඒ ටික කියන්න ඕන නිසා තමයි මේ සූත්‍රය කියන්නේ. හරි. ඒ තැන් පස්සේ දැනගමු නේද? වැඩි ලොකු පිටු ගානක පිටු දෙකක විතර විස්තරයක් තියෙනවා. හරි. ඊට පස්සේ ඊළඟ එක අපි කියාගෙන යමු. අභි උග්ගතෝ ඉති අත්‍ර අභි උග්ගතෝ යන මෙහි සන්ධිකාරය කියනු ලැබේ. අබ්බෝ අභි අබ්බෝ අභි යන සූත්‍රය එහිදී යෙදේ. අබ්බෝ අභි යනු ආදේශ විධාන සූත්‍රයි. අබ්බෝ යනුද අභි යනුද පදයෝය පද දෙකකි. අබ්බෝ යනු අකාරාන්ත පුල්ලිංග අනුකරණ ප්‍රථමා ඒකවචනයි. අභි යනු ඉකාරාන්ත පුල්ලිංග අනුකරණ ප්‍රථමා ඒකවචනයි. එතකොට මේකටත් සරේ කියන පදේ අනුවර්තනය කරලා අර්ථ කියන්න ඕන. දැන් අපි එතකොට අර මුල් කාරණා ටික කිව්වා. මේකෙත් සූත්‍රයේ වර්ගය මොකක්ද කියලා කිව්වා. ඊට පස්සේ පද වෙන් කරලත් කිව්වා. පදවල අර්ථ පදවල විග්‍රහයත් කිව්වා. ඊට පස්සේ දැන් පද සම්බන්ධ කරලා අර්ථ කියන විදිය බලමු. සරේ ස්වරයක් පරකල්හි අභි අභි යන ශබ්දය අබ්බෝ අබ්බෝ යන තත්වයට පත්වේ. එහෙම නැත්නම් අබ්බෝ යන ආදේශය ඇත්තේ වෙයි. තොට අබ්බෝ කියලා එතන ඔය පෙන්වේ ප්‍රථමාවෙන් වර නැගලා. එතකොට එහෙම නැත්නම් ඇත්තටම වෙන ආදේශය තමයි අබ්බ. අභි කියන එක වෙනුවට අබ්බ කියලා ආදේශයක් වෙනවා. අභි කියලා තියෙන තැන්වල අබ්බ කියලා ආදේශයක් වෙනවා. අභිහට අබ්බ. මොකද්ද කිව්වේ? අභි උග්ගතෝ කියලා වචන දෙකක් තියෙනවා. තේරුම විශේෂයෙන් පැන නැගුණු කියන එකයි. අභි උග්ගත විශේෂයෙන් උස්ව පැන නගිනවා කියන එකයි. දොට මේකේ අභි කියන මුළු කොටසටම අබ්බ කියලා කොටසක් ගන්නවා. ඒ ගන්නේ අභිහට අබ්බ ආදේශයක්. මොකෙන්ද ගන්න? සූත්‍රය
අබ්බෝ අභි.
එතකොට මේක මේ ටික එහෙම තියෙනවා. ඊට පස්සේ ඒ අබ්බ දැන් අභිකැල නැහෙනේ. දැන් අමතක කරන්න ඕන අභි කොටස දැන් නැහැ. එතකොට අබ්බ කියලා තියෙන්නේ. අබ්බ කියන පදේ බකාරස්ත මහ ප්‍රාණ බකාරස්ත අකාරය භයන් මහ ප්‍රාණ භයන්නේ අග තියෙන අයන්න වෙන් කරගන්න. දැන් අබ්බ උග්ගතෝ කියලා ඉන්නේ. තියෙන්නේ අබ්බ උග්ගතෝ. එතකොට ඕක අර කලින් කියපු විදිහට පූර්වස්වර ලෝපේ කරනවා. සරාසරී ලෝපං සූත්‍රයෙන් අයින් කරලා නයේ පරං යුත්තේ සූත්‍රයෙන් එකතු කරලා අබ්බුග්ගතෝ කියලා පදයක් හැදෙනවා. මොනාරි ගැටලු තියෙද? නෑ, තව අබ්බ ආදේශ වෙන තැන්
තියෙනවා.
ඔව්. අභිඋග්ගච් අබ්බුග්ගච්ඡති කියන තැන්වත් තවත් ඒ වගේ වෙන තැන් ටිකක් තියෙනවා. ගොඩක් තියෙනවා, කීපයක් තියෙනවා. අභි අක්ඛානං අබ්බක්ඛානං අභි ඕකාසෝ අබ්බෝකාසු
අබ්බෝකාසෝ.
ඔව් ඇති නේ කියලා තියෙන්නේ ඒ ටික තමයි. අභි ගිරති අබ්බෝ ගිරති. තව වචන නම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් තියෙනවා ඒ වගේ හැදෙනවා. ඔ අබ්බෝ චින්න කියලා වගේ වචන හැදෙනවා. පොඩ්ඩක් බලන්න මේක මම බලලා කියන්න. ඇති දෙකක් ඇති දැන්.
අභෝකාසය යන්නේ කියලද? අභි අක්ඛාන.
ඔව් හරි. එහෙමනම් ඔන්නාද ස්වර සංදි කොටස අවසන් වෙනවා නේද මෙතනින්. ඊට පස්සේ ව්‍යංජන සංදි පටන් ගන්න තියෙන්නේ. ස්වර සන්ධි යටතේ ඒ කියවුන කොටස් ටික ඉවරයි. ඉතින් ව්‍යංජන සන්ධි වෙනුත් එකක් හරි හදලම යමු. හරි. හරි, එහෙනම් අපි ඊළඟ දවසේ පටන් ගමු නේද? හරි. වෙන මොනවද යෝජනා එහෙම තියෙන්නේ? ද සම්දි පාඩම තව ටික දවසකින් දවස් කීපයකින් ඉවර වෙනවා. බොම පොඩ්ඩයි තියෙන්නේ. වෙන යෝජනා පොත කෙරෙන එකේ එහෙම යෝජනා මොනවද තියෙන්නේ? චෝදනා මොනවද මේ? දැන් නාම කාණ්ඩෙදි ඉස්සරහට එන්නේ නාම කාණ්ඩය කියන කොටස. එතකොට මේ නාම කාණ්ඩයේදී කෙරෙන්නේ ඇත්තටම වර්ණගීම් ගැන විස්තර කරන එක. වර්ණගීමේදී මේ පද හැදුනේ කොහොමද? වර්ණගීම කොහොමද මේ පිළිවෙලට ආවේ? ඒ වගේ ඒ කියන විස්තරය. අපි ඒ ටික ඇත්තටම ටිකක් වේගෙන් කියන්නේ දැන් ඒක ඒ සූත්‍ර ටික කතා කරගෙන යන එක ඇරෙන්න වෙන එතන ලොකු විස්තරයක් ඉරින්නේ නැහැ. මොකද ඒකේ වාක්‍යයක් හැදෙන හැටි ගැන ඒවමකුත් කියන්නේ නැහැ. ඒකට ඒ පදේ හැදෙන හැටි ගැන තමයි කියාගෙන යන්නේ. ඒවා වර්ණගීම් වලින් ගොඩ දෙනකොට දැන් හුරුත් නිසා ඒකේ පදේ හැදෙන්නේ කොහොමද කියන එක ගැන අපි කියනවා ඒ අවශ්‍ය විස්තරය කියනවා. ඊට අමතරව අර ඉස්සරහට අපි මේකේ මේ ෂඩාකාරී ඔක්කොමත් කියන්න අවශ්‍ය නැහැ කියන අදහස තියෙන්නේ. මොකද ඒවා පොත්වල කියවිලා තියෙනවා. ඒ නිසා අපි ඒකත් ටිකක් කෙටි කරනවා. අවශ්‍ය විස්තරය කියන ප්‍රශ්න අහන්න අවස්ථාව දෙනවා. අපහැදිලි දැන් තිබුණත් ඒ අපහැදිලි දැන් ඔක්කොම අහන්න. මොකද මෙතන ඉඳලා තේරුණේ අපහැදිලිව හිටියොත් අපරාධය. ඒ නිසා ඒ දේවල් අනිත් එක තමයි එද්දි ටිකක් අර විස්තරයක් ගැන කියවෙන පොතක් බලලා ඉන්න. නේද? එහෙනම් එන්න කලින් ටිකක් මේක ගැන බලලා ඉන්න. එතකොට තේරෙනවා. ප්‍රශ්නයක් අහන්න හරිවත් එතකොට යම් දැනීමක් එනවා. ඒ නිසා දැන් අර ඒත් එක්කම අර භාෂාවේ දැන් අපි මේ මූලික න්‍යායන් ටික තමයි මේ වගේ පොතකින් කතා කරන්නේ. පොතක් පරිවර්තනය කිරීමේ දැනීම ඒවා මේකෙන් ලැබෙන්නේ නැහැ. දැන් පොතක් පරිවර්තනය කරන එකේ දැනීම එහෙම අපිට වෙනම හදාගන්න ඕන. ඒක නිසා ඒ පැත්ත තත් තමන් උනන්දු වෙන්න ඕන. ඉතින් සමහර විට නාරදාෂ්මතුන් හරි උදව් කරයි නේද? පිරිසිදින් කැමති නැහැ. ඉතින් අපේ නම් පෞද්ගලික අදහස පරිවර්තනයේ වගේ දෙයක් ඒ වගේ වෙනම පොතකින් තමයි හුරු වෙන්න ඕන. දැන් විනය පොතේදීත් අපි ඒක පරිවර්තනය කරන්න හුරු වෙන පොතක් විදියට තියාගෙන හරියන්නේ නැහැ. දැන් අපි විනය පොත ඇත්තටම කිරීමේ මූලික අරමුණ තමයි විනය ඉගෙන ගන්න එක. ඒ නිසා ඒකෙන්ම අපි පරිවර්තන ඉගෙන ගන්නවා කියන අදහසේ ඉන්න එපා. මේක නිසා අපිට අර එහෙමත් එක හේතුවක් තමයි පොත පරක් වෙනවා. අපිට මේ විනය කාරණා මේවා කරන්න තියෙන කාලේ අපිට එක පැත්තකින් අඩු වෙනවා. ඒ නිසා අර පරිවර්තනයේට තමන් වෙනම ටිකක් හුරු වෙන්න ඕන. තනියෙන් ටිකක් යෙදෙන්නත් ඕනේ. ඒත් එක්ක අපි පුළුවන් වෙයිද එහෙම මොකක් හෝ පන්තියක් එහෙම මේවා කරගන්න නේද? පරිවර්තනයේට මොකක් හරි ධම්මපදටුවා හරි නේද? ජාතකටුවා හරි. ඒ වගේ එකක් විවේකයක් තියෙයි නම් පිරිස කතා කරලා නාරදාෂ්මතුන් එක්ක නේද? අපිට නම් ටිකක් විවේක අඩුයි. ඒ නිසා තමන්තර
මේ පැත්තේ පොතේ දිනන මොන අදහස්
තියෙනවද? ඒකට මේකට
එක්ක පරිවර්තනය කරන්න.
ඔව්. ඒකේ ඒ උනාට දැන් අර පාඨමංජරියේ එක ඇත්තටම ලේසි. ඊට වඩා අර ධම්මපදට්ඨ කතාව වගේ එකක් හරි නේද? එහෙම ටිකක් ක්‍රමයක් එහෙම හදාගමු. ඉතින් විනේ
පරිවර්තනය කරන කාලෙට ඒකට අනිත්‍යයට සම්බන්ධ වෙන්න පුළුවන් කියන්නේ.
ඔව්.
ඒක පොතේ දිනන
වෙනම පිරාවක් දාගෙන
ඒක අන්තිම hari වගේ වෙද්දී
පාඩම් 20ක් විතරවත් කොහොමද යන්න වෙන්නේ? භාෂාවතනේ පාඩම් 20ක් විතර වගේ ඒවත් ගියොත් ඊට පස්සේ පුළුවන්
වෙලාවට
වෙනම වෙලාවක් හරි නේද? ඒකට වෙන වෙලාවක් දාගත්තම ඒක වඩා එහෙමත් හොඳයි. තව කැමති පිරිසක් ඉන්නවා නම් සම්බන්ධ වෙන්න හරි නේද? පිරිස කතා කරලා කොහොම හරි නේද? ඒතර අපිට අර දැන් විනය පොතේදී අපේ පෞද්ගලික අදහස ඉතින් ඒකෙදි අපි අර දැනට හුරු පිරිස වැඩිපුර කරගෙන යමු පරිවර්තනය කරන එක. ඇත්තටම අපිට අපි ඉගෙන ගන්න කාලේදී නම් සමහරට එකිනාටමයි දිගටම හම්බෙන්නේ. ඒක හේතුවක් තමයි මේ සමහර විට හැමෝටම හුරු නැත්තම් ටිකක් අර හුරු කෙනාට දෙනවා වේගෙන් ටිකක් පොත කෙරෙන්න ඕන නිසා. හැම තැනදීම නෙවෙයි. සමහර අවස්ථාවක කටියට මාරු කරලා දෙනවා. ඉතින් ඒකෙදී අර විනය පොත ටිකක් ඉක්මනට කෙරෙන්න ඕන නිසා අපේ මූලික අරමුණ ඒකේ විනය කාරණාව දැනගන්න එකනේ. ව්‍යාකරණ කාරණා ඒක අමතර කතාවක් විතරයි. අපිට හැබැයි අහගෙන ඉන්න එකෙන් ලොකු දැනීමක් ලැබෙනවා. ඒ පරිවර්තනය කිරීමේ හුරුව අපිට ඇති වෙනවා. ඒක නිසා ටික දෙනෙක් අපි මුල් කාලේ ටිකක් කරගෙන යමු. ඊට පස්සේ අනිත් පිරිසට අපි අවස්ථාව දෙනවා ටිකක් හුරු වෙලා ඊට පස්සේ ඒකට සම්බන්ධ වෙන්න. දැන් පෙළ වගේ පරිවර්තනය කරන එක අපි ටිකෙන් ටික අපි පිරිසට කියවලා හරි හැමෝටම කියවන්න එක ඡේදයක් විතර හැමෝටම එකට කියවනවා. දැන් අපි මේ බාලාවතාරය කියවනවා වගේ එක ඡේදයක් විතර පොඩි ඡේදයක් අරගෙන. ඒකට අනිත් අයටත් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් හුරු වෙනවානේ. ඊට පස්සේ අර අමාරු නැති කොටස් තියෙන හුරු වෙන පිරිසකට ටිකක් දීලා වගේ වැඩි කොටසක් අපි ටිකක් ටික දෙනෙක් අතරේ බෙදාගෙන කරන එක හොඳයි කියන වගේ අදහසක් ආවා. මොකද අර ටිකක් පරක් වෙන නිසා. ඉතින් අපිට ගොඩ කාලයක් පොත ඇදෙන එකත් හොඳ නැහැ. අයිති ඉතින් අපේ තව කටයුතු කරන්න දේවල් තියෙන නිසා මොකද
ඉස්සරහට ආවොත් සානසෙ පොත ඇදිනවා
අනිවාර්යෙන්ම. දැන් ඉස්සරහට ගියපුවාම තේරෙයි දෙවෙනි පරාජිකාව තුන්වෙනි පරාජිකාව වගේදී
ප්‍රශ්න
මහ ගොඩයි. සමහර දවස්වල
දැන් ඔව්
ප්‍රශ්න අහන අයත් එක්ක ඒක ගැටිලා වැඩකුත් නැහැ. එහෙම ගැටෙන්න එපා. එහෙමත් තේරවන්නේ මොකද එහෙම වෙනවා නම් ඒකත් අපරාධයක්. මොකද අපිට පොත ඉවර කරන්නයි කියලා ප්‍රශ්න නොඅහ කරලා වැඩකුත් නැහැ. ඉතින් අර තියෙන ප්‍රශ්න විසඳගෙන කරන්නත් ඕන. ඒක නිසා අපි අර අහන කෙනාට ඉඩ දෙන්නත් ඕන. ඒක නොකරලා වැඩකුත් නැහෙනේ. ඒ නිසා අපි අර ඉඩ ගන්න පුළුවන් තැන් වලින් ටිකක් ඉඩ අරගෙන කාලේ ඉතිරි කරගෙන යන්න උත්සාහවත් වෙමු. මොකද එහෙම නැත්තම් අවුරුදු 5 6 සමහරට යන විදියට අර මේ වුණොත් ඒ නිසා අපි අර දැන් අපි ඉගෙන ගන්න කාලේදී වුණත් ඉතින් අර මේ සමහර කොටස් පරිවර්තනය කරෙන්නෙත් නැහැ. සමහර දවස් තිබුණා පැය දෙකට පිටු භාගයයි ගිහින් තියෙන අට කතාවේ. ඒ කියන්නේ පෙළ කියවලාම නැහැ. අට කතාව කියවන්න පටන් අරගෙන කන්දකවල. මතක විදියට උපෝසතක් කන්දකේ එක දවසක් ආවා පිටු භාගයක් කියෙව්වා පැය දෙකකට ඉච්චරයි. එතනින් එහාට යන්න මොනේ නැහැ ප්‍රශ්න ගොඩ. ඉතින් ඒ වගේ තැන් එනවා ඉස්සරහට ගොඩක්ම කන්දකවල. මේ සමහර තැන්වල දැන් ඔය සීමා ප්‍රශ්න ආවම සමහරට සීමා ගැන අපිට ඒ ඇතිවුණ ගැටලුව සීමා ගැන කියන කොටස. ඉතින් මහා ලොකු කාලයක් ගියා ඒ ටික කතා කරලා ඒත් ඉවර වෙලා නැතුව පස්සේ දවසටත් ඉතිරි වෙලා දුකද. ඒ වගේ මේ වුණා. දැන් ඒ එදා දවසටම ඒකට බැලුවොත් බොහොම පොඩ්ඩයි කියලා තියෙනවා. ඒක නිසා ඒ වගේ තැන් එනවා විනේ ඉස්සරහට. ඒ නිසා අපි ඒ කාලය ඉතිරි කරගන්න ඒ වගේ ක්‍රමයක් මේවා කරගමු. පරිවර්තනය කරන්න ඒ නිසා අර වගේ පන්තියක් හුරු කරගමු නේද. එහෙම කරගෙන ඒත් එක්ක අරකට සම්බන්ධ වෙන විදියට කොහොමද පිරිසගේ අපේ යෝජනාවක් විතරයි. ඉතින් පිරිසගේ අදහස් කියන්න පුළුවන් ඒකට මෙහෙම හොඳයි මෙහෙම කියලා.
ඒ පරිවර්තන පන්තිය පොල්ලා
කියන්නේ ඒක බලන්න නේද කතා කරලා දන්නේ
මේ කියාගන්න මම නම් පාටි අර එකක් කියන්නේ ඉතින් මේ
ඒක පිරිස ඉතින් සාකච්ඡා කරගෙන නේද. හරි එහෙනම් අදට ඇති නේද. එහෙනම් අපි අද දවසෙත් රැස් කරගත්තු සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දිනාටම මේ කුසලයේ අනුමෝදන් වන මේ සක්වල වාසී අනන්ත සක්වල වාසී සෑම සියලු දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වෙන ප්‍රඥා පාරමිතාවක් ලැබීවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පිරිසගේ මේ ඉල්ලීමකුත් තියෙනවා. කියන්නේ මතක් කිරීමක් තියෙනවා මේ බාලාවතාරයේ දවල් කාලයකට ගත්තොත් අපිට ටිකක් කොහොමද කියලා.
කන් දාන කසගෙන වැඩිදුර කරමාන්‍ය කරලා යන්නේ කරනවා.
සනාසිට අපහස වෙයිද එහෙම සමිනාසිටම සම්බන්ධයෙන් ටිකක් ගැටලුවක් වගේ. කොහොමද පිරිසගේ යෝජනා අනිත් එකමාරට විතර වගේ ගැත්තා.
Okay. කාමාර පහමාර
කාමාර
කාමාර
කාමාර හැම වෙලාවෙම කාමාර මේක එකේ කාමාර නැත්නම් කාමාර ඒතර එකේ කාමාර
නැත්නම්
කාමාර හොඳයි වත් කරලා එන්න තියෙනවා ඔව් එහෙම ප්‍රශ්නකුත් තියෙනවා ඒ වත් පිළිවෙත් එහෙම තියෙනවා අපිට ඒත් එතකොට ඉතින් මේ වගේම තමයි. එකහමාර හැම වෙන කැමතියත් එකමාර කමන්නේ
දවස් දෙකමද
දෙකම අපිට ගන්න පුළුවන් නේද දවස් දෙකේම එකමාරට බ්‍රහස්පතින්දා ඊරිදයි නැත්නම් එක දවසක් මාරුනත් පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා උපෝසත දවසක් හදිසි ආවොත් එදාට අපි රැට කරමු එකමාර වෙදි හොදා ගන්න පුළුවන් නේද උදේ ඉඳන්ම තියෙනවනේ වෙලා. පැය ගණන් ඉතින් ඕක හොදන්න යන්නේ. පැය භාගයක් යයි. එදා දවසට උදේ හොදලා තියාගන්න. ආන්ද
දෙලිලා
ඉන්න. උදේ හොදලා. නේද එහෙම. එහෙමනොත් ඊළඟ බ්‍රහස්පතින්දා ඉඳන් මෙහෙම පටන් ගමු. සන
මේ විලාසය තමයි මම තාක්ෂණික ඉලක්කයක් දෙන්නේ